නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පූජනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්නතුනි අදත් අපි මේ ඉරිදා දවසේ පිරිසක් විදිහට මේ සම්බන්ධ වෙලා ඉන්නේ අපි දැන් මාස කිහිපයක් තිස්සේ කරගෙන එන මේ ආධුනික යෝගාවචරයන් සඳහා යම් කිසි ඒ මූලික උපදෙස් කමඨහන් උපදෙස් ලබා දෙන වැඩසටහනක. ඉතින් මුලින් අපි අර සුපුරුදු විදිහට විනාඩි 20ක් 30ක් වගේ වේලාවක් අරගෙන ඒ යම් කිසි ධර්ම දේශනාවක් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අපි ඒ ප්‍රශ්න ගැටලු තියෙන ඒ වදිහාවට යොමු වෙමු. ඉතින් ওই විදිහට තමයි අපි අද කාලය ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද දවසේ ධර්ම දේශනාව සඳහා යම් කිසි මාතෘකාවක් යම් කිසි අදහසක් ඉදිරිපත් කරන්න මම කැමතියි. ඉතින් අපි පොඩ්ඩක් මතක් කරගත්තොත් අපේ මේ ජීවිත ගෙවාගෙන යනකොට මේ කාලය ගත කරගෙන යනකොට අපි නොයෙකුත් දේවල් තෝරනවා. අපේ හැමදාම එදිනෙදා වැඩ කටයුතු කරනකොට ඒ අදාළ වැඩවල එදිලා ඉන්නකොට නොයෙකුත් තේරීම් අපි සිද්ධ කරනවා. නොයෙකුත් විදිහට නොයෙකුත් අයුරෙන් නොයෙකුත් අදහස් ඇතිව තේරීම් අපි සිද්ධ කරනවා. අනේ තේරීම් මොන වගේ දේවල් අපි තෝරන්නේ කියලා බැලුවොත් බොහෝ වෙලාවට අපිට බොහොම ප්‍රිය ජනකයි කියලා හිතෙන දේවල්, එහෙම නැත්නම් අපිට බොහොම පැහැදිලි විදිහට හොඳ වර්ණයෙන් යුක්තයි කියලා පෙනෙන දේවල්, ඒ වගේම හොඳ පෙනුමක් ඇති දේවල් අපි තෝරනවා. අනේ ඒ වගේ දේවල් තෝරමින් අපි බලනවා මේ ජීවිතේ ගෙවාගෙන යන්න. ඉතින් මේ තේරීමක් බොහෝ වෙලාවට අපි යම් කිසි ගමනක් අරගෙන යන දෙයක් බවට පත් වෙනවා. හරියට උපමාවකින් කියනවා නම් අර ජල පහරකට එකතු වෙච්ච තැනැත්තෙක් ජල පහරකට වැදුණු තැනැත්තෙක් අනේ ජල පහර දිගේ යම් කිසි දුරක් ඉදිරියට යනවා. එතකොට මේ තේරුම කරන වෙලාවේ මේ තෝරන වෙලාවේ අපිට යම් කිසි අවස්ථාවක් ගැළපිලා එනවා. මොකද්ද මෙන්න මේ යන දිශාව තෝරන්න. යන දිශාව තෝරන්නේ යම් කිසි අවස්ථාවක් ගැළපිලා එනවා. ඊට පස්සේ තේරීමත් එක්කම අපිව යම් කිසි දුරක් ඒ ජලපහර දිගේ අරගෙන යනවා. ජලපහර දිගේ යම් කිසි දුරක් අපිව අරගෙන යනවා. එතකොට අර මුලින් යම් කිසි තේරීමක් සිද්ධ කරාද ඒ තෝරන අවස්ථාවේ අපිට යම් කිසි ශක්තියක් යම් කිසි බල අධිකාරියක් අපිට තිබුණා. නමුත් ඒ තේරීම මත පදනම් වෙලා අන්න අපිව යම් කිසි දිශාවකට අරගෙන යනවා. යම් කිසි ඉලක්කයක් දිශාවට අරගෙන යනවා. ඒ අපි තේරපු දේ අනුව ඒක ඇතුළට අපිව අරගෙන යනවා. එතකොට අර යන ප්‍රමාණය ගොඩක් වෙලාවට අපිට පාලනයෙන් තොරයි. ඒ වෙනුවට මොකද වෙන්නේ? අන්න අර මුලින් තෝරන අවස්ථාවේ තියුණ පාලනය තේරුවට පස්සේ නැති වෙලා යනවා. තේරුවට පස්සේ ඒක ඔස්සේ අපිට ගමන් කරන්න අවස්ථාවක් උදා වෙලා එනවා. ඒ තේරීම මත පදනම් වෙලා යම් කිසි දේවල් ටිකක් ලබන්න ප්‍රතිඵල විඳින්න අවස්ථාවක් උදා වෙලා එනවා. ඉතින් මේ මුළු ජීවිත ගමනම ඔන්න ඔය විදිහට තෝර තෝර යන ගමනක්. ඉතින් මේ පින්නතුන් හිතන්න පුළුවන් සමහර විට අපි මේ බොහොම ඉඳලා හිටලා තමයි මේ වගේ තේරීම් කරන්නේ කියලා. අපි වැදගත් බොහොම වැදගත් විදිහට හොඳට කල්පනා කරලා බලලා තෝරන දේවලුත් තියෙනවා. ඒවා එහෙම ඒවත් තියෙනවා. ඒවා ජීවිතේ වරින් වර උදා වෙනවා. නමුත් මේ හැම මොහොතක් මොහොතක් පාසාම අපි මෙන්න මේ තේරීම කර කර යනවා. තමුන්ගේ යම්කිසි රැස් කරගත්ත ප්‍රියභාවයක් යම්කිසි රැස් කරගත්ත අද අවශ්‍යතාවයක් මත පදනම් වෙලා අපි හැම මොහොතක් මොහොතක් පාසා යම් යම් දේවල් තෝරමින් යනවා. යම් යම් දේවල් එකතු කරමින් යනවා. ඉතින් ඔන්නඔහොම යන ගමනක් තමයි අපිට තියෙන්නේ. ඉතින් මේක අපිට ගොඩක් වෙලාවට පෙනෙන්නෙත් නැහැ. මේක අපිට ගොඩක් වෙලාවට අවබෝධ වෙන්නෙත් නැහැ. අපි මෙහෙම දේවල් තෝරමින් යනවා කියන එක අපිට අහුවෙන්නෙත් නැහැ. නමුත් කාලයක් තිස්සේ මෙන්න මේ වගේ වැඩක් කරගෙන යන කෙනෙක්ට මේ විදිහේ සිත පුරුදු කරන ක්‍රමයක්, එහෙම නැත්නම් සතිය පුරුදු කරන ක්‍රමයක් කරගෙන යන කෙනෙක්ට තේරෙනවා මේ මොහොතක් මොහොතක් පාසා අපි යම් කිසි තේරීමක ඉදිලා ඉන්නවා. අපිට මොහොතක් මොහොතක් පාසා යම් යම් දේවල් තෝරගන්නත් තව තව දේවල් අතාරින්නත් අපේ ඇතුළෙන් ක්‍රියාවක් හැම වෙලේම ගැළපිලා එනවා. හැම වෙලේම ක්‍රියාත්මක් වෙලා තියෙනවා. ඉතින් ඔන්නඔහොම තේරීමක් එක්ක තමයි අපි මේ ජීවිතය ගෙවන්නේ. ඉතින් මේ තේරීම මත පදනම් වෙලා ඒ තැනැත්තගේ යම් කිසි ස්වරූපයක් යම් කිසි දිසාවක් ගැලපිලා එනවා. තමුගේ චරිත ස්වභාවයක් බොහෝ වෙලාවට ගැලපිලා එනවා. ඉතින් මේ චරිත ස්වභාවය අපි බොහෝ වෙලාවට හොයාගෙන යන්නේ අපිට බොහොම ප්‍රිය දේවල්, අපිට බොහොම හොඳ පෙනුමට ඇති දේවල් වගේ දේවල් තමයි අපි හොයාගෙන යන්නේ. ඉතින් ওই විදිහේ ගමනක තමයි අපි හැමදෙනාම ඉදලා තියෙන්නේ. ඉතින් අර අප්‍රසන්න දෙයක්, අපිට හොඳ නෑ කියලා හිතෙන දෙයක් අපි බොහෝ වෙලාවට තෝරන්නේ දෙන්නේ නෑ. අපිට එහෙම ප්‍රියතාවයක් අපි ඇතුලේ ඇති වෙන්නේ නෑ. අපි ඒක අපෙන් ඉවත් කරන්නත්, බොහොම ප්‍රිය, බොහොම ලස්සනට තියෙන, බොහොම පෙනුමට තියෙන දේවල් තෝරගන්නත් අපි උත්සාහවත් වෙනවා. ඉතින් මෙන්න මේ තේරුම් දෙකේ, මෙන්න මේ බාහිර ස්වරූපේ පිළිබඳව යම් කිසි අවස්ථාවක බුදුරජාණන් වහන්සේ අමුතු උපමාවක් ගෙනහැර දක්වනවා. අමුතු උපමාවක් ගෙනහැර දක්වනවා. මොකද්ද මේ උපමාව? මෙන්න මේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඔන්න යම් කිසි පුද්ගලයෙක් ඉන්නවා. මේ පුද්ගලයා පිපාසෙන් පීඩාවට ලක් වෙලා තියෙනවා. ඒ වගේම කුසගින්නෙන් පීඩාවට ලක් වෙලා තියෙනවා. ඉතින් මේ පුද්ගලයා මෙහෙම පීඩාවට ලක් වෙලා යම් කිසි ස්ථානයකට, යම් කිසි පිරිසක් ඉන්න ස්ථානයකට එනවා. යම් කිසි පිරිසක් රැස් වෙලා ඉන්න ස්ථානයකට එනවා. ඉතින් එතෙන්ට ආවම අන්න මේ පුද්ගලයා ට ඒ පිරිස කියනවා මොකද්ද? මෙන්න මේ බොහොම වැදගත් භාජනයක දාලා, අපි හිතමු රත්තරන් භාජනයක දාලා, මෙන්න මේ බොහොම රසවත් පානයක් තියෙනවා. මේ පානේ බැලුවහමත්, බාහිරෙන් බැලුවහමත් බොහොම ප්‍රියජනකයි. මේ පානේ දිහා බැලුවහමත් බොහොම ප්‍රියජනකයි. ඊළඟට මේ පානේ සුවඳත් බොහොම ප්‍රියජනකයි. මේකේ වර්ණයත් බොහොම ප්‍රියජනකයි. මේකේ සුවඳත් බොහොම ප්‍රියජනකයි. ඒ වගේම මේකේ රසයත් බොහොම ප්‍රියජනකයි. මොකද්ද මේ පානේ ලක්ෂණ තුන? මේකේ වර්ණයත් ප්‍රියජනකයි, සුවඳත් ප්‍රියජනකයි, ඒ වගේම රසයත් ප්‍රියජනකයි. එතකොට ඔබ මේ පානේ බිව්වොත් ඔබේ ඔය කුසගින්නයි ඔය තියෙන තිබහයි මේකෙන් සමතේකටපත් වෙනවා. මේකෙන් සම්පූර්ණ වෙනවා. මේකෙන් ඒ පීඩාව නැති වෙලා යනවා. හැබැයි මේ පානේ විස සහිත දෙයක්. මේ පානේ විස අඩංගු කරපු දෙයක්. ඉතින් ඔබ මරණයට හෝ මරණයට හා සමාන දුකකට මේකෙන් ලක් වෙන්න පුළුවන්. අර පෙනුමෙන් ප්‍රිය වුණාට, අර ගඳෙන් ප්‍රිය වුණාට, අර රසයෙන් ප්‍රිය වුණාට මොකද? අර පිපාසයේ සංසිඳුණාට මොකද? අන්න මේ පානය පානය කරොත් අන්න මරණය හෝ මරණයකට සමාන දුකකට ලක් වෙන්න පුළුවන් කියලා මෙන්න මේ පුද්ගලයාට කියනවා. කාටද මේ කියන්නේ? අර පිපාසෙන් පීඩාවට පත් වෙලා ඉන්න, බඩගින්නෙන් පීඩාවට පත් වෙලා ඉන්න පුද්ගලයාට තමයි මේ පිරිස මේක කියන්නේ. එතකොට මේ පුද්ගලයා මොකද කරන්නේ? අර බඩගිනි පීඩාව නිසා, අර පිපාස පීඩාව නිසා අන්න ඒක පානය කරන්නේ දෙනවා. අර ඒ පානය ගන්නේ දෙනවා. ඉතින් ගත්තාම මොකද වෙන්නේ? මේක ගන්නකොට වර්ණේනුත් බොහොම ප්‍රියයි. ඒ වගේම ගඳේනුත් බොහොම ප්‍රියයි. හැබැයි අන්න රසේනුත් බොහොම ප්‍රියයි. නමුත් මේ ප්‍රිය වුණාට මොකද? අන්න බිව්වට පස්සේ මරණය හෝ ඊට සමාන දුකකට මේ තැනත ලක් වෙනවා. මේ පිරිස කිව්වට මොකද? මේ තැනැත්තා අර තියෙන පිපාසෙන් තියෙන පීඩාව නිසා, ඒ බඩගින්නෙන් තියෙන පීඩාව නිසා මේක පානය කරන්න ගන්නවා. මේක පානය කරන්න ඒ දෙනවා. අන්න ඒකේ ප්‍රතිඵලයක් විදිහට මොකද්ද වෙන්නේ? මේ තැනැත්තා යම් කිසි ඒ දුකකට, මරණය හා සමාන දුකකට ලක් වෙනවා කියලා අන්න බුදුරජාණන් වහන්සේ පළවෙනි උපමාවක් ගෙනහැර දක්වනවා. පළවෙනි උපමාවක් ගැන හැර දක්වනවා. ඊළඟට කියනවා තව ජාතිය උපමාවක්, වෙනස් විදියක උපමාවක්. ඔන්න කියනවා යම් කිසි පුද්ගලයෙක් ඉන්නවා. මේ තැනත් යම් කිසි රෝගයකින් පෙළෙනවා. රෝගයකින් පෙළෙන පුද්ගලයෙක් ඉන්නවා. අනේ රෝගයකින් පෙළෙන පුද්ගලයා යම් කිසි පිරිසක් මැද්දට එනවා. පිරිසක් මැද්දට එනවා. එතකොට මේ පිරිස කියනවා මේ පුද්ගලයාට, ඔබ මේ රෝගයකින් පෙළෙනවානේ. මෙන්න මෙතන තියෙනවා යම් කිසි පානයක්. මේ පානය මේ වර්ණයෙන් ප්‍රියජනක නැහැ. වර්ණයෙන් ප්‍රියජනක නැහැ. වර්ණයෙන් බැලුවාම, පෙනුමෙන් බැලුවාම මේක එච්චර ප්‍රිය ස්වභාවයක් නැහැ. ඊළඟට ගඳෙනුත් මේක ප්‍රිය නැහැ. ගඳෙන් බැලුවත් ඒක එච්චර ප්‍රිය ස්වභාවයක් නැහැ. ඒ වගේම රසෙනුත් මේක ප්‍රිය නැහැ. රසෙනුත් මේක ප්‍රිය නැහැ. අන්න ඒක මේ විදිහට ප්‍රිය භාවයක් නැහැ. නමුත් මේක පානය කළොත්, මේක අරගත්තොත්, මේක ආහාරයට ගත්තොත් අන්න ඔබගේ ඔය තියෙන රෝගේ සුවයට පත් වෙනවා, සුවතාවයට පත් වෙනවා. ඔබ ওই රෝගෙන් මිදෙනවා. මේක බිව්වොත් කැමතිනම් පානය කරන්න කියලා මේ පිරිස මේ තැනැත්තට කියනවා. කැමතිනම් ආහාරයට ගන්න කියලා මේ පිරිස මේ තැනැත්තට කියනවා. ඉතින් මේ පුද්ගලයා අන්න මේක මේක අපි හිතමු වර්ණයෙන් ප්‍රියත් නැ, ගඳෙන් ප්‍රියත් නැ, රසෙන් ප්‍රියත් නැ. නමුත් අමාරුවෙන් හරි බොහොම අපහසුවෙන් හරි මේක පානය කරනවා. අනපානය කරාම මොකද වෙන්නේ? ඒ හේතුවෙන්ම අර අප්‍රිය ජනක වුණාට මොකද? අන්න අසනීපේ සුව වෙනවා. අසනීපේ සුව වෙනවා. ඔහොම කියලා කියන මේ මොකද්ද මේ ભેද කියලාත් කියනවා. මොකද්ද මේ ભેද කියලාත් කියනවා. ඕක හඳුන්වන්නේ පූතිමුත්ත බේසජ්ජය කියලා. පූතිමුත්ත බේසජ්ජ කියන එක වෙන වෙන තැන්වලත් සඳහන් වෙනවා. ඉතින් අපි ඒකත් පොඩ්ඩක් පැහැදිලි කරගෙන යමු. ඉතින් අර පැවිද්දක් ලබාගෙන උපසම්පදා වුණාම බුදුරජාණන් වහන්සේ උපසම්පදා මාලකයේම පොරොන්දු හතරක් දෙනවා. පොරොන්දු හතරක් දෙනවා. එහෙම නැත්නම් ආශ්‍රය කරගෙන ජීවත් වෙන්න පුළුවන් ක්‍රම හතරක් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා. පෙන්නලා දෙනවා. ඉතින් බුදු කෙනෙක් යම්කිසි පොරොන්දුවක් යම්කිසි දෙයක් දෙනවා කියන්නේ බොහොම දුර්ලභ දෙයක්. නමුත් අන්න මොකද්ද මේ තමුන් සරණ ගියපු තැනත්තට මේ මුළු ජීවිතේම අත්හැරලා දාලා, ඒ වස්තු සම්භාර අත්හැරලා දාලා, ඥාති හිත මිත්‍රාදීන් අත්හැරලා දාලා අන්න පැවිද්දේ සරණ ගිය පුද්ගලයාට කියනවා ඔන්න පොරොන්දු හතරක් දෙනවා. මේ ජීවිතේ යැපෙන්න පුළුවන් ක්‍රම හතරක් පෙන්නලා දෙනවා. මොකද්ද? ඒ වාසස්ථාන විදිහට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක් පෙන්නලා දෙනවා. ඊළඟට ඇඳුම් කැඩුම් විදිහට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක් පෙන්නලා දෙනවා. ආහාරයක් හොයාගන්න පුළුවන් ක්‍රමයක් පෙන්නලා දෙනවා. ඊළඟට අසනීපයක් වුණ වෙලාවක බෙහෙතක් හොයාගන්න පුළුවන් ක්‍රමයක් පෙන්නලා දෙනවා. අනේ එතෙන්දිත් මෙන්න මේ බෙහෙත විදිහට වෙන්නන්නේ මෙන්න මේකම තමයි. මොකද්ද මේ පූතිමුත්ත බෙහෙසජ්ජේ? මම උඹලට පොරොන්දු වෙනවා. මේ මහාන දමක් පුරන උඹලට මෙන්න මේක මම පොරොන්දු වෙනවා. එතනින් එහාට පිනට යම් කිසි බෙහෙතක් ලැබුණොත් ඒකත් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අවමය මෙන්න මේක, මේ පූතිමුත්ත බෙහෙසජ්ජේ කියන එක. ඉතින් මොකද්ද මේ පූතිමුත්ත බෙහෙසජ්ජේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරගත්තොත් ඔයක සඳහන් කරන්නේ කුණු මුත්‍රා කියලා තමයි ඔය අදහස තියෙන්නේ. මේ තමුන්ගෙම්ම පිට වෙන මුත්‍රා තමයි ඔය අදහස් කරන්නේ. එතකොට මොකද්ද මේ කියන්නේ? අන්න පිට වෙච්ච ගම අර උණුණුවේ තියෙන මුත්‍රා ගැන තමයි සඳහන් කරන්නේ. එතකොට මේ මුත්‍රා ගැන පොඩ්ඩක් හිතලා බැලුවොත් අන්න වර්ණයෙන් ප්‍රිය නැහැ. බැලූ බැල්මට වර්ණයෙන් ප්‍රිය නැහැ. ඒ වගේම ගඳෙනුත් මේක ප්‍රිය නැහැ. ගඳෙනුත් මේක ප්‍රිය නැහැ. නමුත් ඒ වගේම රසෙනුත් මේක ප්‍රිය නැහැ. ඔය විදිහේ ප්‍රිය ස්වභාවයක් නැහැ. නමුත් අන්න පානය කළොත් තමුන්ගේ යම්කිසි අසනීපයක් තියෙනවා නම් ඒක සුව වෙනවා කියන එක තමයි ඔය කියන්නේ. ඉතින් ඕක කොච්චර අප්‍රසන්න අප්‍රිය දෙයක්ද කියලා පොඩ්ඩක් හිතලා බලන්න පුළුවන්. හිතලා හොයාගන්නත් බැරි නම් ඔන්න පොඩ්ඩක් උගුරක් අටට අරගෙන බැලුවා නම් බෝවාගල යන හැටි බලන්න පුළුවන්. කොච්චර අප්‍රිය අප්‍රසන්න ස්වභාවයක් තියෙනවද කියලා බලන්න පුළුවන්. එතකොට ඔන්න ඔහොම පානයක් තියෙනවා. ඒක බිව්වොත් අන්න තමුන්ගේ යම්කිසි ආපදාවක් ලෙඩක් තියෙනවා නම් ඒක සුව වෙනවා කියලා පෙන්නලා දෙනවා. ඉතින් අන්න පාන දෙකේ වෙනස බලන්න. මොකද්ද? අන්න මුලින් තියෙනවා බොහොම ප්‍රියජනකයි. වර්ණේනුත් ප්‍රියයි, ගඳේනුත් ප්‍රියයි, රසේනුත් ප්‍රියයි. ඉතින් එහෙම එකක් ගත්තාම හැබැයි මරණය හෝ ඊට සමාන දුකකටපත් වෙනවා. ඉතින් මේ තැනත් මොකද කරන්නේ? අන්න ගඳෙන් වර්ණේනුත් ගඳේනුත් රසේනුත් ප්‍රියයි කියලා ඔක ආහාරයට ගන්නවා. මේ පිපාසයේ සංසිඳුවා ගන්න උත්සාහ කරනවා. ඉතින් මොකද වෙන්නේ? මරණය හෝ ඊට සමාන දුකකට ලක් වෙන්න පුළුවන්. ඊළඟට අර කුණු මුත්‍ර තියෙනවා. කුණු මුත්‍ර තියෙනවා. ඒක අන්න වර්ණේනුත් ප්‍රිය නැහැ, ගඳේනුත් ප්‍රිය නැහැ, රසේනුත් ප්‍රිය නැහැ. බොහොම අප්‍රිය අප්‍රසන්න දෙයක්. නමුත් අන්න අමාරුවෙන් හරි පානය කළොත් අන්න තමුන්ගේ ශරීරයේ තියෙන ඒ රෝගය සුව වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්න උත්සාහ කරනවා. අන්න මේ දෙකේ අතර වෙනස තමයි අපේ මේ තේරීම් වල තියෙන වෙනස. අපි මේ දිනදා ජීවිතේ තෝර තෝර යනකොට අන්න තෝරන්න බලාපොරොත්තු වෙන දේවල් ඕවා තමයි. ඉතින් ওই දෙක අතර වෙනස තමයි හැම වෙලේම තෝරමින් යන්නේ. ඉතින් අපි මොකටද ඡන්දේ දෙන්නේ කියලා පොඩ්ඩක් හිතලා බැලුවොත්, කල්පනා කරලා බැලුවොත්, අන්න කෝකද අපි තෝරන්නේ කියලා හිතලා බැලුවොත්, කල්පනා කරලා බැලුවොත්, අන්න ඉතින් තම තමුන්ටම පැහැදිලි වෙනවා මොන දිශාවටද යන්නේ. මේ පැවැත්ම දිශාවට යන ගමනකද අපි මේ දිලා ඉන්නේ? එහෙම නැත්නම් නැවැත්ම දිශාවට යන ගමනකද අපි මේ දිලා ඉන්නේ කියලා තම තමුන්ටම හිතා ගන්න පුළුවන්. ඉතින් ඕක තව තව විදිහට පැහැදිලි කරනවා නම් මොකද්ද? යම් කිසි කෙනෙක් ඉන්නවා මේ ලෝකේ බොහොම සැප සම්පත් හොයාගෙන යන කෙනෙක්. මේ තැනැත්තා ඉතින් අර යම් කිසි පාප කර්ම කරනවා. පාප කර්ම කරනවා, සතුන් මරනවා, හොරකම් කරනවා, ඊළඟට කාමේ වර්ධව හැසිරෙනවා. ඒ වගේ දේවල් කළා මොකද කරන්නේ? අන්න මේ සැප සම්පත් විඳින්න උත්සාහ කරනවා. සැප සම්පත් විඳින්න උත්සාහ කරනවා. අන්න හරියට අර බොහොම ප්‍රියජනක, බොහොම පේනුමට හොඳට තියෙන, ඒ වගේම ගඳෙන් හොඳට තියෙන, රසෙන් හොඳට තියෙන අන්න අර පානේ වගේ. මේක පානේ කරාම යම්කිසි තෘප්තියක් ලබා ගන්න පුළුවන් හැකියාවක් එනවා. යම්කිසි සැනසීමක් තමුන්ට ළඟා කරගන්න පුළුවන් හැකියාවක් එනවා. යම්කිසි විදියක ඒ පිපාසෙ නිවා ගන්න පුළුවන් හැකියාවක් එනවා. අනේ නිවුණට මොකද? නිවුණට මොකද වෙන්නේ? අන්න මරණය හෝ ඊට සමාන දුකකට ලක් වෙන සිද්ධ වෙනවා. මොකද අර පානේ කරපු දේ නිසා. පානය කරපු දේ නිසා. ඉතින් ඔය වටපිටාව ලෝකෙ දිහා බැලුවොත්, තම තමුන්ගේ ජීවිතව දිහා බැලුවොත් මොන විදිහේ මෙන්න මේ ප්‍රිය දේවල් පානය කරන පුද්ගලයෝ ඕන තරම් දකින්න පුළුවන්. ඕන තරම් දකින්න පුළුවන්. ඒ පානය කරනවා මදිවට අනිත් කට්ටියටත් පොඩි ෂොට් එකක් දාමු කියලා කියන පිරිස ඕන තරම් දකින්න පුළුවන්. පොඩ්ඩක් එන්නකෝ අපිත් එක්ක මේ ජීවිතේ විඳින්න කියලා කියන පිරිස ඕන තරම් දකින්න පුළුවන්. ඔන්න තරම් දකින්න පුළුවන්. හැබැයි අර උපමා කතාය වගේ ඒගොල්ලෝ කා කියන්නේ නැහැ මේක බිව්වහම, මේක බිව්වහම මරණය හෝ ඊට සමාන දුකකටපත් වෙනවා කියලා ඒගොල්ලෝ කියන්නේ නැහැ. එහෙම එකක් ඒගොල්ලෝ කියන්නේ නැහැ. ඒ වෙනුවට කියනවා මේක බිව්වහම අන්න දිව්‍ය ලෝකෙ ගියා වගේ සැපයක් අපිට ළඟා කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහේ මේ ජීවිතේ හොඳට කාලා බීලා විඳලා ගෙවන්න පුළුවන් හැකියාවක් අපිට ලං කරගන්න පුළුවන් කියලා තමයි මේ කට්ටිය කියන්නේ. නමුත් අන්න බුදුවරයෙක් පහළ වෙලා කියනවා, ඒ ආරයන් වහන්සේලා පහළ වෙලා කියනවා මොකක්ද මේක බිව්වොත් අන්න මරණය හෝ ඊට සමාන දුකකට පත් වෙන්න පුළුවන්. බොන වෙලාවෙදි ඔක බොහොම සැපයි, ඔය පිපාසෙ නිවෙනවා. නමුත් අන්න බීලා දවසක මරණය හෝ ඊට සමාන දුකකට තමුන් පත් වෙනවා කියලා ඔන්න එක පැත්තක් ගෙනහැර දක්වනවා. ඊළඟට අනිත් පැත්තෙන් තව පුද්ගලයෙක් ඉන්නවා, මෙන්න මේ පානය බොහොම අමාරුවෙන් හරි නොබී ඉන්නවා. නොබී ඉඳලා මොකද කරන්නේ? මේ තැනත් අර තමුන්ට සුවදයක් බොනවා. තමුන්ට සුවදයක් බොනවා. අර විදිහට බොහොම අමාරුවෙන් හරි ඒ අසනීපෙට සුවදයක් බොනවා. අර විදිහට වර්ණයෙන් ප්‍රිය වුණේ නැතත්, ගඳෙන් ප්‍රිය වුණේ නැතත්, රසෙන් ප්‍රිය වුණේ නැතත් මොකද අන්න අමාරුවෙන් හරි අර කුණු මුත්‍රා බොනවා. කුණු මුත්‍රා බොනවා. ඉතින් මේ තැනත් ගැන සඳහන් කරන්නේ මොකද්ද? මේ තැනත් අන්න සතුන් මරණකෙන් වළකිනවා. හොර කමෙන් වලකිනවා, කාමේ වර්ධව හැසිරීමෙන් වලකිනවා. අඬමින් අමාරුවෙන් තමයි මේ තැනත්ත වලකින්නේ. කෙන්දිරි ගගා තමයි මේ තැනත්ත වලකින්නේ. සමහර විට මේ දේ ප්‍රකාශ කරපු බුදුවරයෙන්ට පවා දොස් කියගිය තමයි මේ තැනත්ත වලකින්නේ. අර අර අමාරුවෙන් අර මුත්‍රා පානය කරනවා වගේ, අර අප්‍රිය අප්‍රසන්න දේ පානය කරනවා වගේ බොහොම තමාරුවෙන් බොහොම වෙහෙසෙන්, නමුත් මේ තැනත්ත අන්න අර දේවල් වලින් වැලකිලා සිටිනවා. ඒවයෙන් ඉවත් වෙන්න උත්සාහ කරනවා. ඒවයෙන් ඉවත් වෙලා උත්සාහවත් වෙනවා. අර බොහොම සැපයක් ලබා ගන්න පුළුවන්, ෂණිකවේ සැප උදා කර ගන්න පුළුවන් ක්‍රම තිබුණාට මොකද? ඒවයෙන් දුරස් වෙලා ඉන්නවා. දුරස් වෙලා ඉන්නවා. අන්න හරියට අර කුණු මුත්‍රා පානය කළා වගේ. ඉතින් මොකද වෙන්නේ? ඒකේ ආනිසංස විදිහට මේ තැනැත්තාගේ අන්න තියෙන අසනීපේ දවසක සුව වෙනවා. මේ සංසාර රෝගේ කියන දේ සුව වෙලා යනවා. ඒකෙන් මිදෙන්න, අත් මිදෙන්න පුළුවන් හැකියාවක් මේ තැනත් තුළ උදා වෙලා එනවා. අන්න එහෙනම් මේ අප්‍රිය අප්‍රසන්න දේ පානය කිරීම හේතුයි. ඉතින් මේ මුළු ප්‍රතිපදාවම ඔන්න ඔය දෙකට අපිට නංවන්න පුළුවන්. අපි මේ පැවැත්ම කියන ප්‍රතිපදාව බොහෝ දුරට අන්න ප්‍රියජනක දේවල්, බොහොම තමුන්ට හිතසුව පිණිස තියෙන දේවල් පාවිච්චි කරන ප්‍රතිපදාවක්. නැවැත්ම කියන ප්‍රතිපදාව බොහෝ වෙලාවට අප්‍රිය අප්‍රසන්න දේවල් පාවිච්චි කරන ප්‍රතිපදාවක්. අමාරුවෙන් නමුත් කෙන්දිරි ගාගෙන නමුත් කරගෙන යන ප්‍රතිපදාවක් තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. ඉතින් ওই විද්‍යාව දිහා බැලුවාම එහෙම දේවල් දකින්න පුළුවන්. අනේ විද්‍යාව දිහා බැලුවාම බොහොම ඉහළ සැප සම්පත් විඳින්න පුළුවන් ක්‍රම හදන්න උත්සාහ කරනවා. නොයෙකුත් ක්‍රම හදන්න උත්සාහ කරන රූපෙන් විතරක් නෙමෙයි, ශබ්දෙන් විතරක් නෙමෙයි, ගඳෙන් රසෙන් ස්පර්ශෙනුත් අපි ඕගොල්ලන්ව බොහොම ඉහලින් සන්තර්පණය කරනවා කියලා නොයිකුත් ක්‍රම හදන්න උත්සාහ කරනවා. ඊළඟට සතුන් වැඩිම පිරිසක් එකපාරෙන් මරන්න පුළුවන් ක්‍රමේ මොකද්ද කියලා නොයිකුත් පරීක්ෂණ කරන්න උත්සාහ කරනවා. වැඩිම මුදලක් කාඩවත් නොදැනි හොරකම් කරන්න පුළුවන් ක්‍රමේ කොහොමද කියලා බොහොම ඉහලින් පරීක්ෂණ කරන්න උත්සාහ කරනවා. වෙන මේ බොහොම පිරිසක් එකතු වෙලා, බාහිර ලෝකෙ බොහෝ පිරිසක් එකතු වෙලා එන්නේ වගේ පරීක්ෂණ කරනවා. නමුත් ඒ අතරේම තවත් පිරිසක් බොහොම අමාරුවෙන් හරි කෙන්දිරි ගාගෙන හරි කියනවා, ඇත්ත තමයි මේ මුත්‍රා කියන එක බිව්වහම සුවයක් එනවා. මේ ශරීරේ තියෙන රෝගයක් සුව වෙනවා. බොහොම අමාරුවෙන් තමයි මේ කෙන්දිරිය ගාන්නේ. මේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 2000 හයසීයකට කලින් කියපු දේ මේ පිරිසේ අන්දම් කේන්ද්‍රීගාලා කියන මේ මුත්‍රා බිව්වහම යම්කිසි සුවයක් එන්න පුළුවන්. තමුන්ගේ මේ කුණු මුත්‍රා පානය කරාම ශරීරේ තියෙන ලෝගයක් සුව එන්න පුළුවන්. නමුත් මේක පිටිපස්සේ කිසිම විද්‍යානුකූල පරීක්ෂණයක් ඔප්පු කිරීමක් නම් නැහැ කියලාත් කියනවා. ඊළඟට යම්කිසි ඇසේ රෝගයක් තියෙනවා නම් ඇස හොදන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඒක අපිට පරීක්ෂණාත්මකව ඔප්පු කරන්න හැකියාවක් ලැබිලා නැහැ. තුවාලයක් වෙනවා නම් ඒ තුවාලෙට බේතක් විදිහට මේක යොදන්න පුළුවන්. නමුත් මේවා මේ හරියනවද කියලා හරියට ඔප්පු කළා නැහැ කියලා බොහොම අමාරුවෙන් කෙන්දිරියක් ගන්නවා. අමාරුවෙන් කෙන්දිරියක් ගන්නවා. අනේ අනිත් පැත්තත් තියෙනවා. ඉතින් මේ මුළු ප්‍රතිපදාවම අපිට ওই දෙපැත්තට නංවන්න පුළුවන්. දැන් මේ සතිය කියන එක ගත්තත් අන්න අර කුණු මුත්‍රා බොනවා වගේ තමයි කට්ටියට හිතෙන්නේ. අපිට මීට වැඩිය හොඳ දෙයක් නැද්ද? මීට වැඩිය උඩින් යන්න ගිල්ලෙන්න පුළුවන් දෙයක් නැද්ද කියලා තමයි ගොඩක් වෙලාවට අහන්නේ. මට මීට වැඩිය බොහොම පහසුවක් තියෙනවා මෛත්‍රී භාවනාව කරානම් කියලා සමහරු කියන ඇහෙනවා. මට ඒකේ බොහොම පහසුවක් දැනෙනවා කියලා සමහරු කියන ඇහෙනවා. නමුත් අන්න මේ ප්‍රතිපදාවට වැටෙන කෙනෙක් කියන්නේ මොකද්ද? අන්න බොහොම අමාරුවෙන් තමයි මේ සිහිය පීටව ගන්න වෙන්නේ. බොහොම කිසිම ප්‍රිය ස්වභාවයක් නැහැ. වර්ණේනුත් ප්‍රිය ගතියක් නැහැ, ගඳේනුත් ප්‍රිය ගතියක් නැහැ, රසේනුත් ප්‍රිය ගතියක් නැහැ කියලා තමයි කියන්නේ. නමුත් අන්න බොන්න උත්සාහ කරොත්, කාලයක් තිස්සේ බිව්වොත්, පානය කරොත් අන්න ඒ තැනත්තා කියනවා මට තියුණ අසනීපේ ස්වභාවයට ආවා. මට තියුණ අසනීපේ සුව වුණා කියලා මේ තැනත්තා කියනවා. අර තියුණ රෝග පීඩාවෙන් මං යම් කිසි ප්‍රමාණයකට අත් මිදුණා මෙන්න මේ අප්‍රිය අප්‍රසන්න පානේ නිසා. ඉතින් ඒ වගේ අප්‍රිය අප්‍රසන්න පානයක් බොන්න උත්සාහ කරන පිරිසක් තමයි මෙතෙන්ට එකතු වෙලා ඉන්නේ. මේක එකතු වෙලා ඉන්නෙත් ඒ වගේ පිරිසක් නේ. නැත්තම් ඉතින් මේ කතාව ඇහෙන්නෙත් නෑනේ. අන්න අමාරුවෙන් හරි මෙන්න මේ කුණු මුත්‍රා බොන්න දඟලන පිරිසක් තමයි මෙතනත් මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් ඒ වගේ පිරිසකට තමයි අපි කතා කරන්නේ. ඉතින් එහෙම අධ්‍යාපක කෙනෙක්ට තම තමුන්ටම කියන්න පුළුවන් මොකද්ද මේ අමාරුවෙන් හරි මේ තේරීම කරාට මොකද, අපහසුයෙන් හරි මේ තේරීම කරාට මොකද අපිට ඒකෙන් යම්කිසි ප්‍රතිඵලයක් ළඟා කරගන්න පුළුවන්. අපිට ඒකෙන් යම්කිසි මේ රෝග ස්වභාවයෙන් මිදෙන්න හැකියාවක් ළඟා කරගන්න පුළුවන් කියලා අන්න තම තමුන්ගේම අත්දැකීමක් බෙදා ගන්න හැකියාවක් තියෙනවා. තම තමුන්ට මේ වගේ ශක්තියක් උදා වෙලා එනවා. දැන් අපි මේ විදිහ ප්‍රතිපදාවක් බැසගෙන ගත්ත කෙනෙක්ට තේරෙනවා මේ හැම මොහොතක් පාසාම අපි යම් කිසි දෙයක් ප්‍රියයි කියලා තෝරන ස්වභාවයක් තියෙනවා, යම් කිසි දෙයක් අප්‍රියයි කියලා තෝරන ස්වභාවයක් තියෙනවා. එන්නෙහෙම අර සංසාර ගමන පුරා හදාගත්ත යම් කිසි නතියක් අනුව අපි යම් යම් දේවල් ප්‍රිය විදිහට යම් යම් දේවල් අප්‍රිය විදිහට තෝරන ස්වභාවයක් තියෙනවා. ඒක දකින්න පුළුවන් ක්ෂණ මාත්‍ර වශයෙන් මොහොතක් පාසා මෙන්න මේ විදිහ තමුන් ගැන අවධානයකින් සිහියකින් ඉන්න කෙනෙක්ට. අපි ඊතව මේ විදිහට දැන් යම් තැනැත්තෙක් ඔන්න වාඩි වෙලා ඉන්නවා. මේ තැනැත්ත තමුන් කෙරෙහි අවධානයක් යොමු කරගෙන ඉන්නවා. තමුන් කෙරෙහි යම් කිසි සිහියක් පිහිටවගෙන ඉන්නවා. එන්න එහෙම ඉන්නකොට මේ තැනැත්තට දකින්න පුළුවන් අන්න මොහොතක් පාසා මහා ශබ්ද කොටස් නොයෙකුත් ශබ්ද, බට පිටාවේ තියෙන ශබ්ද, කුරුල්ලන්ගේ ශබ්ද, මේ වාහනවල ශබ්ද, ඔන්න වගේ නොයෙකුත් ශබ්ද ඇති වෙමින් නැති වෙමින් යනවා. හරියට අර ජල පහරක් ගලාගෙන යනවා වගේ මේ ශබ්ද ජාලාවක් ඇති වෙමින් නැති වෙමින් යනවා. මොහොතක් පාසා ඇති නැති වෙවි යනවා. නමුත් මේ ශබ්ද වලින් යම් කිසි ශබ්දයක් එක්ක ප්‍රියයි කියලා අපි තෝරගන්න උත්සාහ කරනවා, එක්ක අප්‍රියයි කියලා අපි තෝරගන්න උත්සාහ කරනවා. පොඩක් හිතලා බලන්න. ඔන්න අපිට ප්‍රිය શબ્දයක් ඇහුනොත් අපි මේක ප්‍රියයි කොහෙන්ද ඇහුනේ කියලා අන්න අර ශබ්ද ප්‍රමාණෙන් අර ශබ්ද ගලණෙන් එකක් අපි තෝරගත්තා. අර ගලාගෙන ගියපු ශබ්ද වලින් එකක් අපි තෝරගත්තා. ඒ තේරීමත් බොහොම කාලයක් තිස්සේ පුරුදු කරපු දේවල් මත පදනම් වෙලා ඉන දෙයක්. අන්න එකක් අපි තෝරගෙන කියනවා මේක මට ප්‍රිය શબ્දයක්, මේක මට අප්‍රිය શબ્දයක් කියලා. ඉතින් කෙනෙක්ට ප්‍රිය අප්‍රිය ස්වභාවේ තව කෙනෙක්ට අදාළ වෙන්නේ නැහැ. එක්කෙනෙක්ට ප්‍රිය શબ્දයක් වෙන එක තව කෙනෙක්ට අප්‍රිය શબ્දයක් වෙන්න පුළුවන්. අන්න මොකද්ද කාලයක් තිස්සේ පුරුදු කරපු නැම්ම අනුව තමයි ඒවා තීරණය වෙන්නේ. ඉතින් මෙහෙම සතිමත් වෙන කෙනෙක්ට මෙන්න මේ සංස්කරණය දකින්න පුළුවන්. මෙන්න මේ විදිහේ අර શબ્ද ගලණය තුලින් අපි එකක් තෝරගන්න. එකක් තෝරගන්න. මේ පරිසරයේ තියෙන කොන අනේක ශබ්දවලින් නොයෙකුත් ශබ්දවලින් මේ කුරුල්ලෝ කෑ ගන්න ශබ්ද, හුල්ලඟේ ශබ්ද, ගස් හෙලවෙන ශබ්ද, ඔය වගේ නොයෙකුත් ශබ්ද අතුරින් වාහන ශබ්ද අතුරින් අන්න මිනිස්සේ කැස්සොත් අපි කියනවා මෙන්න මේ මිනිස්සයා කහිනවා, මට මේ මේ වැඩේ කරගෙන යන්න බාදයි, සතිය පිටව ගන්න බාදයි කියලා අන්න එකක් තෝරලා අරගත්තා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන ඔන්න ඔය සංස්කරණේ තියෙනව නේද? ඔය තේරීම තියෙනව නේද? ඔන්න ඒ තේරීම හැම වෙලේම අනිත්‍ය දෙයක්. ඕක ස්ථිර විදිහට ගත්තට මොකද? සුභයි අප්‍රියයි කියලා ගත්තට මොකද? ඕකේ ප්‍රිය ස්වභාවයක්, නিত্য ස්වභාවයක් නැහැ. ඕක හැම වෙලේම අනිත්‍ය දෙයක්. ඒ වගේම හැම වෙලේම දුක් පිනිස පිහිටන දෙයක්. ප්‍රිය විදිහට සංස්කරණය කරත් අප්‍රිය විදිහට සංස්කරණය කරත් අන දුක් පිනිස පීඨන දෙයක් කියලා දකින්න පුළුවන්. දුක් පිනිස පීඨනවා කියලා දකින්න පුළුවන්. ඉතින් එන්නේ විදිහට නැවත නැවත මේ ප්‍රතිපදාවේ දෙන කෙනෙක්ට, නැවත නැවත මේ විදිහට උත්සාහවත් වෙන කෙනෙක්ට ටිකෙන් ටික අන තමුන්ට තේරෙනවා මෙන්න මේ තේරීම් කරන ආකාරය. අපේ හිතට අපි නතු වෙලා, හිතට වහල් වෙලා නොයෙකුත් දේවල් ප්‍රිය වශයෙන් අප්‍රිය වශයෙන් තෝරන්න අපි හදන හැටි මේ තැනතර දකින්න පුළුවන්. එදිනදා ජීවිතයේදී දෙයක් ප්‍රිය විදිහට, තව දෙයක් අප්‍රිය විදිහට අපි දරා ගන්න විදිය, අපි අරගන්න විදිය මේ තැනතර දකින්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහේ ප්‍රතිපදාවක් වඩමින් තමයි මේ ගමන යන්න තියෙන්නේ. මේ ශක්තියක් තමුන් තුළ නග හදා ගන්න තියෙන්නේ. මේ ගමනට මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් අපි තුළ හදා ගන්න තියෙන්නේ මෙන්න මේ ප්‍රතිපදාවක් වඩමින්. එහෙම නැත්නම් අර තියෙන අසනීපෙ ටිකෙන් ටික හොඳ කරගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහේ ප්‍රතිපදාවක් වඩමින්. ඒ විදිහට හිතක් පුරුදු කරමින්, භාවිත හිතක් හදමින් තමයි මෙන්න මේ විදිහේ දෙයකට මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් අපිට දියුණු කරගන්න පුළුවන් හැකියාවක් එන්නේ. ඉතින් එහෙම ශක්තියක් මේ බාහිර ලෝකේ බොහෝ දෙනෙක්ට නැති බව තමයි පේන්නේ. දැන් ওই කොරෝනා නිසා ඇති වෙන බීතිකාව, ඒ යන බීතිකාව දිහා බැලුවාම මෙන්න මේ විදිහේ ශක්තියක් නැති බව තමයි පේන්නේ. අහන ලැබෙනවා මේ බොහොම තරුණ වයසේ ඉන්න පිරිස් මේක හැදිලා බොහොම විපතටපත් වෙලා. අන්න කෙනෙක් දිවිනහා ගන්න පවා යමු වෙලා. ඉතින් මේ තැනතර තේරෙන්නේ මේ කොරෝනා කියලා හැදෙන්නේ මේ උණ හෙම්බිරිස්සා වගේ දෙයක්. ඕක හැදෙන වැඩි පිරිසක් හොඳ වෙලා යනවා. හොඳ වෙලා ආපහු ගෙදර යනවා. සමහරු හැදිලා දවස් දෙක තුනෙන් හොඳ වෙලා ගෙදර යනවා කියලා හිතන්න, කල්පනා කරන්න. ඒ විදිහේ පරිණත විදිහට කල්පනා කරන්න මේ තැනත්තට හැකියාවක් නැහැ. 6000 ගණනක් හොඳ වෙලා ගෙදර යද්දී 30ක් මැරිලා තියෙනවා කියලා හිතන්න, කල්පනා කරන්න මේ තැනත්තට හැකියාවක් නැහැ. මොකද කරන්නේ? අන්න කොරෝනාට බය වෙලා දිවිනහ ගන්නවා. ඒ විදිහේ පුද්ගලයෝ ඉන්න පරිසරයක් තමයි මේ බාහිරේ තියෙන්නේ. අර ආගම දිනුනට ධර්මය නැති පරිසරයක් තමයි මේ බාහිරේ තියෙන්නේ. හැමෝම ලේබල් එකක් නම් ගහගෙන ඉන්නවා අපිත් බුද්ධාගමේ කියලා. නමුත් අන්න භාවිත හිතක් නැහැ, වඩපු හිතක් නැහැ. ඉතින් මොකද වෙන්නේ? අන්න හොඳ උපම කතාවක් තියෙනවා. මොකද්ද? අන්න යම්කිසි මුගටි පවුලේ වගේ වෙන්න ඕනේ යම්කිසි සතෙක් ඉන්නවා. මේ සතා ඔන්න බොහොම කුඩායි, ප්‍රමාණයෙන් බොහොම පොඩි. නමුත් මේ සතා කොහොමද දඩයන් කරන්නේ? අන්න හාවෙක්ට බැනලා හාවෙක්ව අල්ලගන්නවා. දැන් හාව මේ සතා වගේ දෙතුන් ගුණයක් විශාලයි. හාව මීට වැඩි විශාලයි. නමුත් අන්න හාවව පැනලා අල්ල ගන්නවා. ඊට පස්සේ මේ සතා මෙහෙම ඇල්ලුවට මොකද? මේ හාවගේ හැම සිදුරු කරන්න තරම්, එහෙම මරණීය ආපදාවක් කරන්න තරම් මේ සතාට හැකියාවක් නැහැ. එහෙම ශක්තියක් නැහැ. නමුත් මේ සතා මොකද කරන්නේ? මේ මුගටි පවුලේ සතා මොකද කරන්නේ? මේ හාවව අල්ලගෙන බොහොම තදින් ගොරවනවා. බොහොම තදින් එහාට මෙහාට වානනවා. බොහොම සද්දෙට ගොරවනවා. තනින් තනින් විකාන උත්සාහ කරනවා, දත් විලිස්සනවා. මෙහෙම හාවට අල්ලගෙන මරන්න වගේ උත්සාහ කරනවා. නමුත් මොකද්ද හේතුව? අන්න මේ හාවගේ හැම විදින්නේ මේ සතාට ශක්තියක් නැහැ. එම මරණීය අනතුරක් කරන්න මේ සතාට ශක්තියක් නැහැ. නමුත් අන්න මොකද වෙන්නේ? මෙහෙම දඟලගෙන යනකොට අර හාව කියන සතා මරණ බයටම, අර දඟලන දැඟලිල්ලටම, අර ගොරවන ගොරවිල්ලටම, අර පෙන්නන දත් විලිස්සන විලිසිල්ලටම බය වෙලා අන්න තමුම්ම මරණයටපත් වෙනවා. බය වීමෙන් මරණයටපත් වෙනවා. කොහොමද උපක්‍රමය? බලන්න, අර අල්ලලා හොලවලා තමයි බය කළා තමයි මරන්නේ. බය කළා අන්න මරණයටපත් කරනවා. ඒ හාවව තමුන්ගේ ගොදුර බවටපත් කරගන්නවා. ඉතින් ඒ වගේ දෙයක් බොහොම දුර්වල, අර හා පැටව වගේ හීත් තියෙන කට්ටියට වෙන දේවල් තමයි ඔවා. ඒ වෙනුවට අන්න බලලෙක් වගේ හිතක් හදාගත්තා නම් අන්න හත්පණ කියලානේ කියන්නේ. හත්පණ කියලා කියන්නේ ගැහුවත් ඈ මැරුවත් බේරෙන්න පුළුවන් සතෙක්. මොනවා කරත් බේරිලා ඥාව උගාගෙන ඉන්න සතෙක්. ඉතින් ඒ විදිහේ පරිවර්තනයක් ඇති කරගන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. ඒ විදිහේ පරිවර්තනයක් තමුන් තුළම ඇති කරගන්න තමයි උත්සාහ කරන්නේ. අන්න කොරෝනා හැදුනත් කිඹුමක් යවලා hina වෙලා ඉන්න පුළුවන් හිතක් ඇති කරගන්න දෙයක් තමයි උත්සාහවත් වෙන්නේ. අර බොහෝම අධ්‍යාපනය ලැබුවට මොකද මේ අද ඉන්න බොහෝ පිරිසකට සාමාන්‍ය දැනීම කියලා දෙයක් නැහැ. සාමාන්‍යයෙන් වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් හැකියාවක් කියලා දෙයක් නැහැ. බොහෝම ඉහළ අධ්‍යාපන ලබන නමුත් බස් එකක යන්න තේරෙන්නේ නැහැ. බස් එකක ටිකට්යක් අරගෙන යන තේරෙන්නේ නැහැ. සමහර විට ඔන්න උපාධිධාරී නමුත් අන්න මාළු කඩයකට ගිහිල්ලා මාළුවෙක් ගන්න තේරෙන්නේ නැහැ. මාළුවෙක් ගන්න තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඔන්න පශ්චාත් උපාධි තියෙනවා, මහාචාර්ය පදවි තියෙනවා. නමුත් අන්න යම් කිසි ප්‍රශ්නයක් ආවම ඒක විසඳ ගන්න තේරෙන්නේ නැහැ. මොකද්ද අන්න අර හාව වගේ හිතක් තමයි තියෙන්නේ. ඒ වෙනුවට අන්න අමාරුවෙන් අපහසුවෙන් හරි මේ විදිහේ ප්‍රතිපදාවකට යොමු වෙන කෙනෙක්ට අන්න තේරෙනවා ටිකෙන් ටික ටිකෙන් ටික මේ විදිහට අමාරුවෙන් නමුත් අර කුණු මුත්‍රා බනවා වගේ නමුත් මේ ප්‍රතිපදාවේ යෙදුනොත් අන්න තමුන්ගේ තියෙන අසනීපේ ටිකෙන් ටික සුවාතට හැරෙනවා. අර වර්ණේනුත් අප්‍රසන්නයි, ඒ වගේම ගඳේනුත් අප්‍රසන්නයි, රසේනුත් අප්‍රසන්නයි. ඉතින් නමුත් එහෙම ඒක පානය කරොත් අන්න තමුන්ගේ තියෙන අසනීපේ ස්වභාවයට ඒකෙන් මිදීමකට අපිට ලං වෙන්න පුළුවන් කියලා මේ තැනතර තේරෙනවා. ඉතින් ඔය සති ප්‍රතිපදා වඩන පිරිස්, ඒ විදිහේ කාලයක් තිස්සේ පුරුදු කරන පිරිස් ඔන්න විදිහේ ප්‍රකාශයක් කරනවා. මේකේ ඇති දෙයක් නැහැ සවයින්නද, මේක බොහොම අමාරුවෙන් තමයි කරගෙන යන්නේ. මේක නිකන් අර මුත්‍රා බොනවා වගේ වැඩක්. මුත්‍රා බොනවා වගේ වැඩක්. නමුත් අන්න බිව්වොත් තියෙන අසනීපේ සුවතාවයට ඒකෙන් මිදීමකට ලක් වෙනවා කියලා මේ තැනත්තට තමුන් කෙරෙහිම දැනීමක් ඇති කරගන්න පුළුවන්. ඉතින් අපි මේ සම්බන්ධ වෙලා ඉන්න පිරිසටත් කියනවා තම තමම මේක පරීක්ෂා කරලා බලන්න. ඈ තම තමම පරීක්ෂා කරලා බලලා කියන්න මේ රෝගේ මගේ සුවතාවයකට හැරෙනවා. මේක බීමෙන් මං යම් කිසි ප්‍රයෝජනයක් පහසුවක් මට ළඟා වෙලා එනවද, මේ ප්‍රතිපදා වැඩිවීමෙන් යම් කිසි ප්‍රයෝජනයක් පහසුවක් මට ළඟා වෙලා වෙනවද කියලා තම තමුන්ටම ප්‍රකාශ කරන්න පුළුවන්. කරලා බලලා ප්‍රකාශ කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහේ කරලා බලලා ප්‍රකාශ කිරීමක් සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. ඔබ වහන්සේගේ ඊතා වටිනා දේශනාවට ඊතාවත් ගෞරවයෙන් කෘතඥතාවය පළ කරනවා. මට සල් මේ අපේ යෝගාවචර මහත්ම මාත්මීන්ට පොඩි දැනුම් දීමක් කරන්න තියෙනවා. මේ චැට් සෙක්ෂන් එකේ දාලා තියෙනවා ලින්ක්ස් වගේක්. සතිමත් ඇවිදීමයි සතිමත් පරියන්කයයි ගැන ලින්ක්ස් වගේක් තියෙනවා YouTube's. ඒවා බලා ගන්න පුළුවන් කියලා සඳහන් කරනවා. ඒ වගේම Google Form link එකත් email ලිපිනේ චැට් සෙක්ෂන් එකේම දාලා තියෙනවා. තවත් මේ කමටහන් වාර්තා ලියන්නේ කොහොමද කියලා පොඩි දැනුම් දීමක් කරන්න තියෙනවා. කමටහන් වාර්තාව කියන්නේ භාවනා අත්දැකීම ගුරුවරයාට ඉදිරිපත් කරන සටහනයි. මේ ගැන කරුණු පහක් වශයෙන් දැනුම් දෙන්නම්. පළමුවෙන්ම මූල කර්මස්ථානයේ කුමක්ද කියලා දැනුම් දෙන්නේ. ඒ කියන්නේ සක්මන හෝ පර්යංකය. පර්යංකයේ ආස්වාස ප්‍රාස්වාසයේද උද්දරේ පිම්බීම හැකිලීමද ඉන්පසු ඕ ඉඳගෙන සිටින හිරියවද කියලා දැනුම් දෙන්න. ඊළඟට දෙවැනි කාරණාව මූල කර්මස්ථානයේ වෙත සිය යොමු කළ ආකාරය හෝ මෙනෙහි කළ ආකාරය. උදාහරණ වශයෙන් මම සැහැල්ලුවෙන් ඇවිදිමින් පාද පොළවේ වදින ආකාරය ගැන සිය යොමු කළෙමි. එසේ සිය යොමු කළ විට දැනුන විස්තර. තුන්වැනි කාරණය මුලදී අපහසුතාවයක් දැන නමුත් ක්‍රමෙන් පාද ගැන සිය යොමු විය. පොළවේ රළු ගතිය ගල් පෑගෙන ආකාරයේ ඉදගෙන දෙපතුලට දැනුනි. කකුලේ විලුඹ මුලිනුත් ඇඟිලි පසුවත් පොළවේ වදිනවා දැනෙනි. ඒ තුමෙලි සටහන මං කිව්වේ. ඊළඟට හතරවෙනියට වාර්තා කරන්න දල වශයෙන් කොපමණ වේලාවක් එක දිගට සතිය පිහිටවීමට හැකියාව ලැබුණාද කියන එක. උදාහරණ වශයෙන් මට පියවර 6ක් 7ක් පමණ ඇවිදීමේදී එක දිගට සතිය පිහිටවීමට හැකියාව ලැබුණි. ඊළඟට පස්වෙනි කාරණේ සතියට අසු වූ වෙනත් කරුණු සහ අපහැදිලි යමක් ඇත්නම් ඒ ගැන විමසන්න. උදාහරණ වශයෙන් ඇවිදින විට අතීත සිදුවීමක් ඔස්සේ සිත නැවත නැවත දිවීම බාධාවක් ලෙස දැනුණා. හිසේ බරගතියක් දැනුණා. මේ ආදී වශයෙන් වෙනත් කරුණු සටහන් කරන්න. තවත් කාරණා දැන දෙන්න තියෙනවා. අද අපේ වැඩසටහන ඕස්ට්‍රේලියා වේලාවෙන් 2:00 කාලට ලංකාව වේලාවෙන් 8:45 වෙනකොට ඉවර කරන්න වෙනවා. මේ Zoom link එක වෙන කටයුත්තක් සඳහා භාවිත කිරීමට දැන් මම නදීප් මහතාට ආරාධනා කරනවා අද තියෙන කමඨහන් වාර්තා ප්‍රකාශ කිරීමට.
තෙරුවන් සරණයි සවන්දාස අවසරයි.
තෙරුවන් සරණයි කියන්.
අද දවසේ ධර්ම කරුණක් දැනගැනීම සඳහා එක වාර්තාවක් ලැබී තිබෙනවා. ලිඛිත කමඨහන් වාර්තාවක් ලැබී තිබෙනවා. වාර්තා දෙකයි සවන්දාස. එන්න පළවෙනි එක මම ඉදිරිපත් කරන්නම්. එය ධර්ම කරුණක් දැනගැනීම සඳහා.
අපි මේ මෙහෙම කරමු. නදීප් මහත්තයා. ඔය ඉස්සෙල්ලා කමඨහන් වාර්තා වලට අවස්ථාව දීලා අවසානයේ ධර්ම කරුණු ගැන විමසමු.
එහෙම සරණයි. ඔතේ කමඨහන් වාර්තා ඉදිරිපත් කිරීමට අවසරයි සවන්දාස. තෙරුවන් සරණයි. පින්වත් ස්වාමින් වහන්සේ. පරයන්ක භාවනාව. මා පරයන්ක භාවනාවේ යෙදී සිටියෙමි. මා මූල කමඨහන ලෙස ආනාපාන සතියට සිත යෙදවීමි. හුස්මරලි කීපයකින් සිත අතීත සිද්ධි සඳහා විසිරී ගියා. නමුත් සුළු වේලාවකදී නැවත සීහිය මූල කමඨහනට පැමිණියා. හුස්මරලි 1-9 දක්වා නැවත 8 දක්වා නැවත 7 දක්වා ගණන් කර ඒ අයුරින් 1 දක්වා එවැනි චක්‍ර 3ක් ගණන් කළෙමි. සිත සමාධිගත සිත සමාධිගත වේ. එවිට ඇති ඉදිරියේ ආලෝකවත් පසුබිමක් පෙනේ. ඈත සිට ළඟට ඇදී එන එළියක්සේ දිස්වේ. එය නැවත නොපෙනේ. නැවත පෙනේ. මේ අයුරින් කීප වතාවක්ම දර්ශනය වේ. පින්වත් ස්වාමින් වහන්ස තවදුරටත් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිර්වාණය පසක් වේවා. වාර්තාව අවසන් ස්වාමීන් වහන්සේ.
හොඳයි. එතකොට දැන් අර මේ විදිහේ දෙයක් පුරුදු කරගෙන යනකොට දැන් මුලින් අර අපි අහලා තියෙනවනේ කතාවක්. මොකද්ද සිද්ධාත් කුමාරයා ඉපදිච්ච ගමන් අර පියවර හතක් ගියා කියලා නේද? නෙළුම් මල් උඩ 1-2-3 කියලා එහෙම හතක් ගිහිල්ලා යම්කිසි ප්‍රකාශයක් කරානේ. ඉතින් එන්නේ වගේ තමයි. මේක පුරුදු කරන කෙනෙක්ට අර බොහොම අමාරුවෙන් හුස්මක් 2-3-4 එන්නේ විදියට කීපයක් සිහිය පිටව ගන්න පුළුවන්. ඊළඟට පියවර ගණනින් ගත්තොත් පියවරක් 2-3 ඒ විදිහට අන්න අර කීපයක් සිහිය පිටව ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහේ අමාරුවෙන් නමුත් කරන උත්සාහයක් තමයි මේ තියෙන්නේ. අනේ එතකොට එහෙම කරගෙන යනකොට අර අපි අර ධර්මදේශනාවත් එක්ක ගලපගෙන ගියොත් අන්න අර වර්ණයෙන් මේකේ ප්‍රිය ස්වභාවිකුත් නැහැ. ගන්ධයෙන් මේකේ ප්‍රිය ස්වභාවිකුත් නැහැ. රසයෙන් මේකේ ප්‍රිය ස්වභාවිකුත් නැහැ. නමුත් අපි නැවත නැවත කරනවා මේක. නැවත නැවත පුරුදු කරනවා. නැවත නැවත උත්සාහවත් වෙනවා. ඒ ප්‍රිය ස්වභාවයක් නැති වුණත් බොහෝ වෙලාවට නැවත නැවත උත්සාහවත් වෙනවා. ඉතින් ඔය එකේ ඉඳලා හතේ කතාව තියෙන්නේ ගොඩක් වෙලාවට ඒ වගේ කෙනෙක්ට. ඒ විදිහේ නැවත නැවත උත්සාහවත් වෙනකොට තේරෙනවා මේක එච්චර ප්‍රිය ස්වභාවයක් නැහැ. නමුත් අන්න ටිකෙන් ටික කරගෙන යනකොට මේ දැන් අතට තේරෙනවා අන්න දැන් යම් කිසි පහසුවක් ළඟා වෙලා ආවා. දැන් යම් කිසි අන්න අර රෝගේ තියෙන පීඩාව අඩු වෙන ස්වභාවයක් ළඟා වෙලා ආවා. ඒ රෝගේ තියෙන පෙලීම අඩු වෙන ස්වභාවයක් ළඟා වෙලා ආවා. ඉතින් ඒ පරිවර්තනේ ওই වார்த்தාව ඇතුළේම දකින්න පුළුවන්. මොකද්ද අන්න ටිකක් වෙලා යනකොට අන්න බොහොම පහසුවක් බොහොම අර රෝගෙන් අත් මිදිච්ච ස්වභාවයක් අර අමාරුවෙන් නමුත් විවහම ඒකෙන් ප්‍රතිඵලයක් තියෙන ස්වභාවයක් දකින්න පුළුවන්. ඉතින් එහෙම අත්දකින්න කෙනෙක්ට මේක නැවත නැවත කරන්න ශක්තියක් තමන් තුළම දිනු වෙලා එනවා. තමන් තුළම දිනු වෙලා එන මොකද අන තමන් විසින් අත්දකින්න. තමන් විසින් අත්දකින්න. මේක නැවත නැවත කළා මේක නැවත නැවත අපහසුයෙන් හරි කළා ටිකෙන් ටික තේරුම් ගන්නවා මේක කිරීම තුළින් යම් කිසි ප්‍රතිඵලයක් යම් කිසි ප්‍රිය ස්වභාවයක් යම් කිසි මේ රෝගයේ අඩුවීමක් මට ලං වෙලා එනවා කියලා මේ තැනතර දකින්න පුළුවන්. මේ තැනතර එහෙම දෙයක් දැනෙන්න පුළුවන්. ඒ තමන් විසින්ම අත්දකින්න පුළුවන්. අන්න එතකොට වෙන කෙනෙක් කියනවා කියලා පටන් ගත්ත දේ වෙන කෙනෙක් කිව්ව නිසා කරන්න පටන් ගත දේ තමුන් තුළින්ම ගැළපිලා එනවා. තමුන්ටම ඒ පිළිබඳ හැකියාවක් දැනීමක් තමුන් පරීක්ෂණයක් කරලා ළඟා කරගන්න පුළුවන් හැකියාවක් එනවා. ඉතින් ඕක තමයි මේ ප්‍රතිපදාව. ඉතින් ඔහොම කරගෙන යන කෙනෙක්ට මේ ගමන ටිකෙන් ටික පහසුවක් අපහසුතා ආවත් ඒව කලින් තරම් පීඩා දෙන්නේ නැති ස්වභාවයක් දකින්න පුළුවන්. ඒ විදිහ හැකියාවක් දිනු වෙලා එන්න පුළුවන්. ඉතින් එහෙම ශක්තියක් අපි තුල අපිට දිනු කරගන්න පුළුවන්. එහෙම හැකියාවක් අපිට තියෙනවා. ඉතින් මේ ප්‍රතිපදා වඩ아가ගෙන යනකොට මේක පිටිපස්සෙන් එළවගෙන එන தත්යකට අපිට ලං කරගන්න පුළුවන්. අර මුලින් අමාරුවෙන් ලං කරගත්ත සතිය. මුලින් අමාරුවෙන් අර බොහොම වෙහෙසිලා අප්‍රසන්න විදිහට අමාරු වෙලා මේ එකතු කරගත්ත සතිය අන තමන් අත් නෑර යන ස්වභාවයක් ටිකෙන් ටික දකින්න පුළුවන්. මේක ටිකෙන් ටික පුරුදු කරනකොට අන්න අර අමාරුවෙන් ලං කරගත්තට මොකද ඊට පස්සේ අපිත් එක්කම ඉන්නවා කියලා දකින්න පුළුවන්. ඕනම කරදරයක් බාධකයක් වෙච්ච වෙලාවක වුණත් අපේ පිහිටට ඉන්නවා කියලා දකින්න පුළුවන්. අර කරදර බාධක වෙලාවේ හැමදේම අත්හැරලා ගියත් මොන සරණට හිටපු දේවල් වුණත් අතහැරලා ගියත් අන තමුන්ගේ සරණට තමුන්ගේ පිහිටට මේ හිතේ සිහිය කියන දේ තියෙනවා. ඔය අපි පොඩි ළමයින්ට ඔක් කියනකොට අහනවා සමහර වෙලාවට දැන් මේක මේ සතිය තියෙනකොට කරදර බාධක වළක්ව ගන්න පුළුවන්නේ. නමුත් කරදරයක් බාධකයක් වුණොත් ඒකෙන් ප්‍රයෝජනයක් නැද්ද කියලා අහනවා. මේ සිහියෙන් ප්‍රයෝජනයක් නැද්ද කියලා අහනවා. ඉතින් ගොඩ දෙනෙක්ගේ උත්තරේ අර සාමාන්‍ය උත්තරේ. එහෙම ප්‍රයෝජනයක් නැහැ වගේ කියලා අදහසක් තමයි ගොඩ දෙනෙට තියෙන්නේ. නමුත් අන්න එක දරුවෙක් දෙන්නෙක් අත උස්සලා කියනවා. නෑ නෑ ඒ වුණාට කරදරයක් බාධකයක් වුණාම මේ කරදරේට මුහුණ දෙන්න මේක ඊට වැඩිය ප්‍රයෝජනයි. අර කරදරයක් බාධකයක් වුණේ නැති වෙලාවට වඩා කරදරයක් බාධකයක් වුණ වෙලාවට ප්‍රයෝජනයක් තියෙනවා කියලා මේ තැනත්තට අදහසක් එනවා. මේ කුඩා දරුවාට උනත් අදහසක් එනවා. ඉතින් ඒ විදිහ අදහසක් තමන්ට ලං කරගන්න පුළුවන්. කරදරයක් බාධකයක් උනත් ඒක තමන්ට පිටට ඉන්නවා මොන දේ අතහැරලා ගියත් තමන්ට පිටට ඉන්නවා කියලා අපිටම අත්දකින්න පුළුවන්. ඒ විදිහේ නැවත කරගෙන යනකොට අර මුලින් අමාරුවෙන් නමුත් බොනවා. ඊට පස්සේ කාලයක් බොනකොට ඒකේ ගුණ තේරෙනවා. අන්න ඊට පස්සේ මේක සාමාන්‍යයෙන් දිගටම වොන්න දිගටම විවහම මේ රෝගේ හොඳ වෙනවා කියලා දකින්න පුළුවන්. ඉතින් ඒ මදිවට තවත් අවස්ථාවක් තියෙනවා. මොකද්ද? මේ ප්‍රතිපදාව අපේ පිටිපස්සෙන් එළවගෙන එන අවස්ථාව. ඒක මම වෙන කතාවකින් කියන්නම්. මොකද්ද? අන දවසක් කෙනෙක් ගමනක් යනකොට මිනිස්සෙක් අන පිටිපස්සෙන් මේ තැනට ගේනවා. පිටිපස්සගේ මේ තැනැත්තෙන් එනවා. ඉතින් මේ තැනැත්ත පිටිපස්සට බලනවා. මේ එන පිටිපස්සෙන් එන මනුස්සයා පිහියකුත් අරගෙන තමයි එන්නේ. ඉතින් මොකද කරන්නේ? ටිකක් වේගෙන් යනවා. දැන් මේ පිහියක් අරන් එන්නේ මොකටද කියලා දන්නේ නැහැ නේ. ඒකින්ද ටිකක් වේගෙන් යනවා. ඉතින් වේගෙන් යනකොට අර තැනැත්තත් වේගෙන් එනවා පිහියත් අරගෙන. ඊට පස්සේ මේ පුද්ගලයා කල්පනා කරනවා මේ මට මොකක් හරි අනතුරක් කරන්න තමයි එන්නේ කියලා. ඊට පස්සේ දුවනවා. ඉතින් දුවනකොටත් අර පිහියත් අරන් එන මනුස්සයා පිටිපස්සෙන් දුවගෙන එනවා. ඉතින් ඊට පස්සේ වෙල් මැද්දෙන් වැටවල් උඩින් පැනලා වැටි ඔන්න කොහොම හරි ජීවිතේ බේරගන්න දුවනවා. අන්න පිටිපස්සෙන් එන මිනිස්සයත් පිටිපස්සෙම එළෝගෙන එනවා. අන්තිමට කොහොම හරි අන්න විඩාවටපත් වෙලා වෙහෙසටපත් වෙලා ඔන්න මරනවා නම් මරපන් කියලා ඔන්න කොහොම හරි දුවා ගන්න බැරුව නතර වෙලා ඉන්නවා. ඉතින් අර තැනත්තා පිටිපස්සෙන් එන තැනැත්තා අර පිහිය අරන් එන තැනැත්තා ඇවිල්ලා අහනවා මල්ලි මොකද දුවන්නේ? මෙයා අඹ කෑල්ලක් දෙන්න මම ආවේ අඹ කෑල්ලක් කනවද කියලා අහනවා. බලනකොට මේ අඹ කෑල්ලක් දෙන්න තමයි පිටිපස්සෙන් එළවගෙන ඇවිල්ලා තියෙන්නේ. අනේ පිහියකුත් අරගෙන එළවගෙන ඇවිල්ලා තියෙන්නේ මොකක් දෙන්නද? මේ අඹ කෑල්ලක් දෙන්න. අඹ කෑල්ලක් දෙන්න. ඉතින් අන්න ඒ වගේ දෙයක් තමයි මේකත්. ඉතින් මේක වඩ아가ගෙන යනකොට නොයෙකුත් කාදර බාධක අපිට ලං වෙලා එනවා කියලා අපිට අදහසක් එනවා. නොයෙකුත් කාදර බාධක අපේ ජීවිතේ ලං වෙලා එනවා කියලා අපිට අදහසක් එනවා. කලින්ට වැඩිය නොයෙකුත් දේවල් ඇවිල්ලා ගෙවිලා ගෙවිලා යනවා කියලා අදහසක් එනවා. නමුත් මේ තැන අතර දකින්න පුළුවන් මෙන්න මේ අඹ කෑල්ලක් දෙන්න තමයි මේ කාදර බාධකත් එළවගෙන ඇවිල්ලා තියෙන්නේ. අර පිහියක් අරගෙන පිටිපස්සෙන් එළවගෙන ආවට මොකද මේ අඹ කෑල්ලක් දෙන්න ඇවිල්ලා තියෙන්නේ. අඹ කෑල්ලක් දෙන්න ඇවිල්ලා තියෙන්නේ. මේ ගමන ඉවර කරන්න ඇවිල්ලා තියෙන්නේ. මේ account balance කරලා මේකෙන් ඉවර කරන්න ඇවිල්ලා තියෙන්නේ. හරියට අර අඟුලිමාල හාමුදුරුවෝ බින්දපාතේ යනකොට අන්න තියෙන ඒවා ඔක්කොම වටපිටාවේ කොල්ලෙක් කොන්න අඹ ගහකටවත් පොල්ලක් ගැහුවොත් ඇවිල්ලා කරකැලා ඇවිල්ලා මේ හාමුදුරුවන්ගේ ඔළුවේ වදිනවා. ඔළුවේ වදිනවා. ඊට පස්සේ වටපිටාවේ ඉඳුල් වතුර එකක් විසි කරත් මේ හාමුදුරුවන්ගේ ඇඟේ වදිනවා. ඇඟේ වදිනවා. ඉතින් ඔළු පලාගෙන ඉඳුල් වතුර නාගෙන ලේ පෙරාගෙන අන්න ආරන්නට එනවා. ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා මේ ඉවසන්න බ්‍රාහ්මණි ඉවසන්න. ඔබට මේ කල්ප ගණනක් ගිහිල්ලා නිරයේ ගිහිල්ලා විඳින්න තියෙන කර්ම තමයි මේ ගෙවිලා ගෙවිලා යන්නේ. ඉවසලා ඒක ගෙවල ඉවර කරන්න මේ ආත්මෙම ඉවර කරන්න කියලා. අන්න ඒ විදිහට මේ ලෝකණ එනවා පිටිපස්සෙන්. නමුත් අන්න අඹ කෑල්ලක් දෙන තමයි ඇවිල්ලා ඉන්නේ. අඹ කෑල්ලක් දෙන තමයි මේ ලෝකණ ඇවිල්ලා තින්නේ. ඒක හින්දා ටිකෙන් ටික කරලා බලන්න ටිකෙන් ටික උත්සාහවත් වෙලා බලන්න මෙන්න මේ අපේ මේ තියෙන කර්මත් ගෙවිමින් මේ අපි වරන් යන ප්‍රතිපදාව පිළිබඳ මේ අරගෙන යන ප්‍රතිපදාවේදී ඒක ටිකෙන් ටික අපිව නිවන කරා මේ සංසාර ගමන වෙනුවට නැවැත්ම දිහාවට අරගෙන යන්නේ කොහොමද කියලා බලන්න කියලා අපි කියමු.
කමඨාන් වර්තා ඉතමනස්සන් දාස මම ධර්ම කර්ම සම්බන්ධයෙන් ගැටළු ඉදිරිපත් කරන්නද?
හරි මේ අපේ සාගර හාමුදුරුවෝත් ඇවිල්ලා ඉන්නවා අපි ඉදිරිපත් කරමු.
එහෙනම් සර්ණාත් ප්‍රශ්නයක් දෙන්න පෙරේද ඉදපස්
දෙන්නේ නැහැ.
මට අවසරයි සර්ණාත් ප්‍රශ්න ඉදපස් කරන්න.
මම පළවෙනි එක ගන්න කියලා කිව්වා බෑ දෙවෙනි එක ඉල්ලුවා.
ලේසි කියලා හිතලා දැන් දැන් සර්ණාත් නේද?
තිරුවන් සර්ණයි මාත්‍යා. ප්‍රශ්න තියෙනවද?
ධර්ම ගැටලුවක් තියෙද්ද ස්වාමීන් වහන්සේ මට ඒක ඉදිරිපත් කරන්න අවශ්‍යයිද?
ආ කියන්න.
ගරුතර ස්වාමීන් වහන්සේට පළමුව නමස්කාර කරමි. මගේ ප්‍රශ්නේ නම් භාවනාව පුරුදු කරන විට ඥානය සහ ප්‍රඥාවයයි දෙකක් කියවනු ඇසුනි. දෙකම කෙටියෙන් පැහැදිලි කර දෙනෙමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණ පතමි.
ඥානය සහ ප්‍රඥාව.
ප්‍රඥාව එහෙම සාකච්ඡා
කරා. මොක දැන් කිව්වා නේද? එහෙම දම්ම කුසල දානවාද කියලා එහෙම ගන්න කිව්වේ නෑ කියලා. සාමාන්‍යයෙන් උත්තරයක් දුන්නොත් ප්‍රඥා කියලා දැන් අභිධර්මය අනුව නම් චෛතසික එකයි නේ සඳහන් වෙන්නේ. ඉතින් ඕක අර්ථ දක්වන්න පුළුවන් වෙන එක එක ආකාරයට. ඉතින් ඒකෙදි ඥානය කියන්නේ ප්‍රඥාව කියන්නේ නම් දෙකක් විදිහට ගන්න කියලා බෙදන්න අමාරුයි. නමුත් ඉතින් විපස්සනා ඥාන කියලා වෙනම සඳහන් කරන්නේ ඉතින් ප්‍රඥාවම තමයි. ඒකේ වෙනමම සුද්ධ කරගන්න දෙයක් තියෙනවද නැත්නම් මේ දෙක එකයිද කියනද අහන්නේ කියන එක ප්‍රශ්නෙන් එච්චර හැඟෙන්නේ නැහැ වගේනේ. විස්තර ඇහුවනම් කියන්න තිබ්බා. ප්‍රඥාව තියෙන කෙනෙක්ද දන්නෙත් නැහැ නේ අහන්නේ. ඒකින්ද ටිකක් අර සාකච්ඡා කරන්න.
එහෙම සර් සුභංගේ ප්‍රශ්නය අපක සම්බන්ධ වෙලා ඉන්නවනම්
ඔව් එතකොට අපිට මේ උසාවියට ගන්න පුළුවන් නේද?
සම්බන්ධ වෙන්න පුළුවන් කාලයක් තියෙන නිසා.
ඔව්.
එහෙම සර් මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා එම මහත්මයාව මහත්මිය සම්බන්ධ වෙලා ඉන්නවා නම් ගැටලුව ඉදිරිපත් කරන්න කියලා.
එහෙනම්ද මම කතා කරනවා?
ඔව් එහෙනවා.
තව පොඩ්ඩක් හයිය කතා කරගෙන එහෙනවා
යනවා. මම මේ ප්‍රශ්නේ ඇහුවේ
මම කියන
මට දැනගන්න ඕනේ මේ ප්‍රඥාව තමයි මට දැනගන්න උනේ. විපස්සනා ප්‍රඥාව කියන එක නුවණ, ඒ දෙකම සමානයි වගේ මට තේරුණා. එනන්ට ප්‍රඥාව කියන එක තමයි පොඩ්ඩක් විස්තර කරගන්න උනේ.
ඔව්, එතකොට නුවණ භාවනා කරනවානේ.
ඔව්
ඔව්. එතකොට භාවනා කරන අත්දැකීම් පොඩ්ඩක් විස්තර කරන්න. එතකොට මට ඔය එකෙන් මල්ලලා කතා කරන්න පුළුවන්. සාමාන්‍ය අත්දැකීමක්
භාවනා කරනකොට දැන් ඊයේ භාවනාවේදී හම්බුනේ, භාවනා කරගෙන යනකොට තේරුණා භාවනාව සියුම් වෙලා ඊළඟට නොපෙනී යනවා වගේ දැනුණා හුස්ම. ඊළඟට ලොකු ගෝසාවක් දැනුණා මට මේ කන් දෙක පැත්තේ. ඒ ගෝසාව හරිම හරි අමාරුවට තේරිලා ටිකක් වෙලා ඒක දිහාම බලාගෙන හිටියා. ඊළඟට නොයෙකුත් වේදන ඇඟට දැනෙනවා. ඒවා කම්පන චංචල කියලා දැනගෙන ඒ දිහා බලාගෙන ඉන්නකොට ඒවා නැති වෙලා යනවා. ඒක භාවනාවේදී සිදුවෙන වෙනස්කම් කියලා මම තේරුම් ගත්තා. ඉතින් අන්න ඒ වගේ තත්ත්වයක තමයි මම භාවනා කරන්නේ. ප්‍රඥාව අවශ්‍ය වෙන්නේ කොයි වගේ තැනකටද කියලා තමයි
හම්බුනේ. එතකොට එතකොට ඇත්තටම නෝන ගත්තට පස්සේ දැන් මුලින්ම භාවනා නොකරන කාලේ කයේ තියෙන වේදනාවල්, ඒ කම්පන චංචල දැක්කනම් ඒක අපි වෙනම විදිහකට අර්ථ දක්වන්නේ. දැන් ඔයාලට පැහැදිලිද භාවනා කරන්න පටන් ගන්න පෙර සහ දැන් තියෙන ඔයාගේ වෙනස ඔයාලට තේරෙනවද? ඒ කියන්නේ ඔයා අරමුණක් දැක්කහම සහ ඔයාගේ කයේ තියෙන යම් කිසි කම්පන චංචල ස්වභාවයක් නැත්තම් මේ ලෝකේ දකින විදිහේ වෙනස් වීමක් දැක්කද?
පැහැදිලිවම පේනවා.
අන්න ඒක තමයි ප්‍රඥාව කියන්නේ. ඒක තමයි ඒක තමයි සිංහලෙන්ම කිව්වොත් ප්‍රඥාව කියන්නේ ඔන්න ඕක. සිංහලෙන්ම කිව්වොත් ඕක ප්‍රඥාව කිව්වොත් ඕක මූලධර්ම වාසියෙන් ප්‍රඥාව කියන එක චෛතසික වාසියෙන් විස්තර කරොත් ටිකක් අමුතු උත්තරයක් දෙන්න වෙනවා. ඒක හොඳ මේකක් වෙයි. දැන් ඔය ගොඩාක් කට්ටිය අහනවා ඇයි සමිනවාස කරුණාව මුදිතාව වඩලා අපිට ඇයි මේ නිවන් දකින්න බැරි, නැත්තම් මේක ඇයි මෙහෙම ප්‍රශ්නේ අර අහනවා මේ සතියෙම ඇයි, මොකද මේ එච්චර හයිලයිට් කරන්න කියලා. ඒකෙදි ලස්සන සඳහන් වෙනවා ඔය මේ අභිධම්ම චන්ද්‍රිකාවේ සහ ඔය මූලධර්ම වල චෛතසික මට්ටමේදී සෝබන චෛතසික වල ප්‍රඥා චෛතසික එකක්, විරති චෛතසික තුනක් තියෙනවා, අප්‍රමාණ චෛතසික දෙකක් තියෙනවා. ඒ අප්‍රමාණ චෛතසික දෙක තමයි කරුණාව සහ මුදිතාව කියන්නේ. කරුණාව සහ මුදිතාව අනුන්ගේ දුකේදී අපේ හිත කම්පා වීම සහ අනුන්ගේ සතුටේදී අනුන්ගේ දියුණුවේදී අපේ සතුටු වීම. ඔන්න ඔය කරුණාව සහ මුදිතාව කියන චෛතසික දෙක අපේ සිතේ චිත්තසංතානයේ වැඩ කරද්දී කවදාවත් ප්‍රඥාව කියන චෛතසිකේ වැඩ කරන්නේ නැහැ කියලා මූලධර්ම වශයෙන් සඳහන් කරනවා. පැහැදිලිද මං කියන දේ?
එහෙමයි.
ඒකට හේතුව කියන්නේ මේ අප්‍රමාණ චෛතසික දෙක වැඩ කරන්නේ සත්වේක් අරමුණු කරගෙන. දැන් අපි මෛත්‍රී කරනවා නම්, කරුණාව දක්වනවා නම්, මුදිතාව දක්වනවා නම් අනිවාර්යෙන් අපිට අරමුණු කරන්න වෙනවා සත්වේක්. නැත්තම් සියලු සත්වයෝ කියන එක අරමුණු කරන්න වෙනවා. නැත්තම් අපි අරමුණු කරගත්ත පුද්ගලයෙක් අරමුණු කරගන්න වෙනවා. කියන්නේ අපි තරහකාරයෙක් හරි මැදිහත් පුද්ගලයෙක් හරි. එතකොට ඒ ඔක්කොම අරමුණු කරන්න වෙන්නේ සත්වයෝ. ඒ සත්වයේ අරමුණු කරන හින්දා කරුණාව කියන චෛතසිකයයි මුදිතාව කියන චෛතසිකයයි වැඩ කරන්නේ. ඒ අප්‍රමාණ චෛතසික වැඩ කරන්නේ ඒ සත්වේ කරුණු කරගෙන. ඒකින්ද කවදාවත් අර අනාත්මයට නැත්තම් මේ සත්වේ පුද්ගලෙක් නැහැ කියන මේ ප්‍රඥා චෛතසිකයට එන්න ඉඩක් නැති වෙනවා. ඒකින්ද ඒ දේ වඩනකම් ප්‍රඥා චෛතසිකයට ඉඩ නැහැ. ප්‍රඥා චෛතසිකේ වැඩ කරන මොහොතක කරුණාව මුත්තා වැඩ කරන්නේ. ඔන්න ඔය විදිහට ප්‍රඥාව කියන චෛතසිකයේ අමුතු, ඒ කියන්නේ විපස්සනාව සඳහාම නිවන සඳහාම තියෙන චෛතසිකයක් ප්‍රඥාව. ඉතින් ඒක මූලධර්ම වශයෙන් කිව්වට මේ විදිහට තමන්ට තේරෙන්නේ නැහැ. ඇත්තටම ඔය නෝනට දැන් තේරලා තියෙනවා ඉස්සරට වඩා තියෙන නැට්ට පාග ගන්න ගතිය, නැත්තම් මෝඩ ගතිය. ඒ ටික ටික නැති වෙලා ලෝකෙ දිහා දකින විදිය වෙනස් වෙලා තියෙනවා, පැහැදිලිවම වෙනස් වෙලා තියෙනවා. අන්නේ වෙනස් වීම වෙන්නේ අර ප්‍රඥා චෛතසිකේ එන්න මේ කයට ගත්තට පස්සේ මේකේ තියෙන තනිකර ධරතයක්. මේකට උදං අනල වැඩන්නේ, ලෙඩවල බේත් හොයලා වැඩන්නේ, මේක බාර ගන්න ඕනේ කියන එක නැත්නම් මේ අරමුණු වෙනස් වීම ස්වභාවිකයි කියන එක තමයි ප්‍රඥා චෛතසිකෙන් දෙන්නේ. ප්‍රඥා චෛතසික නැති වුණාම ගන්නෙ මේක මම, මේක මගේ, මේක මම සකසන්න ඕනේ, බේත් ගන්න ඕනේ, අනික් අයට උදව් කරන්න ඕනේ, ඒ වගේ එකක් එනවා. ඒක නරක නැහැ. ඒක සාමාන්‍ය පව් කරනවට වඩා කරුණා මෛත්‍රිය මුදිතාව හොඳයි. නමුත් එතනින් එහාට ගිය ප්‍රඥාවේදී තියෙන්නේ මේක සතෙක් පුද්ගලයෙක් නෙමෙයි, මේක යන ස්වභාවයක්. ඒක තේරුම් ගැනීම තමයි ප්‍රඥාව කියන්නේ. ඒක තමයි ඔය වැබ්ල තියෙන. නමුත් මේ විදිහට මූලධර්මෙන් උත්තර දුන්නා නම් නෝනට ඇත්තටම ওই ටික තේරෙන්නේ නැහැ නේ. ඒකයි මම උසාවියට අරගෙන ප්‍රශ්නේ ගත්තේ. නැත්තම් මේ මූලධර්ම ප්‍රශ්න වලට උත්තර දෙන එක එච්චරම සාර්ථක නැහැ. පැහැදිලිද? පැහැදිලිද? එනවද?
පැහැදිලි වුණා.
අච්චරයි.
ඒ දැන් භාවනා කරද්දී ඒ මේ අවබෝධයන් ගැන තමයි. ඒකයි ප්‍රශ්නම. හරි ස්වාමීන් වහන්සේ. ගොඩක්ින්
හරි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
මෙන්න ලිඛිත ගැටළු අපිට ලැබිලා නැහැ ස්වාමීන් වහන්ස. සම්බන්ධ වෙලා ඉන්න කට්ටියකින් ගැටළු මොනවා හරි තියෙනවා නම් දැන් ඉදිරිපත් කරන්න පුළුවන් මේ වෙලාවේදී.
ගැටළු නැහැ වගේ නේ. කියන්නේ සෑහෙන තේරිලා තියෙනවා බණ කියප එක පවා මේ 100%ක් තේරිච්ච ගතියක් තමයි.
විනාඩි 10ක් පමණ තියෙනවා වැඩසටහන නිමා කිරීමට.
අප්‍රසිද්ධ ලෙඩෙක් එහෙම හිටියා දැන් සනීපද දන්නේ නෑනේ. නදීප් මාත්‍යා
දිව ඉන්නවා ස්වාමීන් වහන්ස. මම පොඩි ධර්මකරණයක් ගැන මාත් ප්‍රශ්නයක් අහන්නද ස්වාමීන් වහන්ස?
හොඳයි ඉතින් නේද. විනාඩි 10ම නැත්තම් මෙහෙම නින්ද වෙන්නේ.
ඒක ස්වාමීන් වහන්ස ඔය සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන එක බැලන්ස් සමවෙන්නවයි කියලා අවස්ථාවක් කතා කරනවා. ඒක අපිට දැනෙන්න කොහොමද ස්වාමීන් වහන්ස? අපේ ප්‍රැක්ටිස් එක තුලින්ම අපිට තේරුණාද මෙතනදී දැන් වීර්ය අඩු කරන්න ඕනි, මෙතනදී සතිය බලවත් කරන්න ඕනි, එහෙම තත්ත්වයක්ද ස්වාමීන් වහන්ස?
අපිට මේ ඇහෙන එක පොඩි දුර්වලතාවයක් තියෙනවා. අපි කියන එකත් ඇහෙන එක දුර්වලතාවයක් තියෙනවා පොඩ්ඩක් කියන්න. ඒකෙදි දැන් ඔය කියන ප්‍රශ්නේදී දැන් සද්ධාව විරිය සති සමාධි ප්‍රඥා වලදී ඇත්තටම භාවනාවේදී අපිට ගොඩක් ඉතින් ශ්‍රද්ධාවෙන් පටන් ගන්නවා. විරියයි සමාධියයි පිළිබඳ හොඳ දැනුවත්භාවයක් තියෙනවා මුලින්ම අපි පරියන්ක ඉඳ ගත්තට පස්සේ. අපි මූල කර්මස්ථානේ නැත්තම් කයට හිත ගත්තට පස්සේ බොහොම දැනුවත්භාවයකින් අපි පරියන්කේ තුල ඉන්නවා. අපි ඒක ඊට පස්සේ ඉඳ ගැහුවා වගේ අපි හොඳට ඉරියව්වත් සකස් කරගෙන ඉන්නවා. ටික වෙලාවක් යද්දී අපිට මේක එන්න එන්න අරමුණු දියාරු වේගෙන නැත්තම් අපි ඒ විරිය ස්වභාවයේ තුලින් අපි එහෙමීට අපි මාරු වෙනවා සමාධිය තුලට. එතකොට අපි ආරම් සතිය හරහා අරමුණ මෙනෙහි කිරීමත් ඒක තුල নিমগ্ন වීමත් එක්ක අපිට අර වටේ පිටි අරමුණු නොදැනී ගිහිල්ලා අපි ගත්ත මූල කර්මස්ථානයේ ආනාපානේ හොපින් බිම හැකිලිම තුල নিমগ্ন වෙද්දී එහෙමීට මේ ආනාපානේ පිම්වි හැකිලිමත් සියුම් භාවයට යනවා. අර ගොරෝසු භාවය ඉඳන් සියුම් භාවයට යනවා. කියන්නේ එන්න සමාධිමත් භාවයේ වැඩි වෙනවා. අර ඒක පිළිබඳ තියෙන උනන්දුව සහ විරිය ගතිය එන්න අඩු වෙන ගතියක් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට දැනෙනවා පරියන්කේදී එක පාරට වැක්කිරෙනවා, නිින්ද යනවා. ඒ වගේ දේවල් සිදු වෙනවා. එතකොට අපි දැනගන්න ඕනේ මේ සමාධිය වැඩි වෙලා අර විරිය පොඩ්ඩක් මදි ගතියක් සහ මේ සතිය පොඩ්ඩක් මදි ගතියක්. ඊට පස්සේ අපිට පුළුවන් නම් ඒක ස්වභාවයෙන් මෙහෙම යන්න දුන්නාට පස්සේ ඒක වෙලාවක් එනවා මේ වැක්කිරණ ගති නැවතිලා පරියන්ක හොඳට ඉරියව්වත් එයා විසින්ම සකස් කරගෙන දැනුවත් භාවයත් වැඩි වෙලා මේ අර නින්දට අවදි වෙනවා වගේ මේ ස්වභාවයන් වලට හොඳ සතියක් තියෙනවා, විරියක් තියෙනවා, හොඳ හිතේ සමාධිමත් ගතියකුත් තියෙනවා. එතකොට අපේ තුල අර බල ඒ කියන සද්දා සති විරිය සමාධි ප්‍රඥා මේවා ටික සමබර වෙලා ඒක රස වෙලා තමන්ට තේරෙනවා බොහෝම හොඳට යනවා. ඒක වෙන්නේ සමහර වෙලාවට ගොඩාක් වෙලාවට එක පරියන්කෙදී නැත්නම් සතියේට මේකක් ඒ කියන්නේ කලාතුරකින් සිදු වෙන්නේ. අන්න ඒ වෙලාවට හොඳට අපිට මේ අපේ භාවනාව හොඳට යන්න පුළුවන්. නමුත් අපි ඒක නැවත නැවත බලාපොරොත්තු වෙනවා නම් ඒකෙනුත් දුකක් අටගන්නේ. ඒකෙන් හින්දා මේවා වෙන්නේ ධර්මානුකූලව. ඒක ධම්මානුපස්සනාවට හොඳට වැටෙනවා. ධම්මානුපස්සනාවේදී ඒක හොඳට සඳහන් වෙනවා. මේක මේ 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 විදිහට යන එකත් ඒක ස්වභාව ධර්මයකින් පටිච්ච සම්පන්නව තමයි මේක යන්නේ. නමුත් අපිට මේකට කරන්න දෙයක් තියෙනවා. අපිට අර අර පරියන්කේදී විරිය අඩු වෙද්දි සතිය අඩු වෙද්දි හොඳට අපිට අවධානය වැඩි කරලා අප්‍රමාද වෙන්න පුළුවන්. අප්‍රමාද කියන්නේ විරියත් එක්ක ටිකක් සතිය සම්බන්ධ වෙලා අපිට ටිකක් ඇලර්ට් එකේ ඉන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් දැනගන්න අපි කොයි මට්ටමේද මේ සතියෙන් තමයි ওই පහ කියන්නේ මෙන්න මේකයි වැඩි මේකයි අඩු කියලා. අන්න ඒකට අපි මුල් තැන දුන්නාට පස්සේ සතියේට සතිය විසින් අපිට තේරුම් කරලා දෙනවා මෙන්න දැන් සමාධිය වැඩි වෙන්නයි යන්නේ. දැන් ඔයා හොඳට සතිමත් වෙන්න ඕනේ. විරිය ඥාන සම්පයුක්තව යොදන්න ඕනේ. ඊට පස්සේ සමහර ප්‍රායෝගික සාමාන්‍ය එදිනදා ජීවිතේ හොඳට බලන්න ඕනේ. සද්ධාව මුල් කරගත්තොත් ඇත්තටම සමහර වෙලාවට මෝඩ තීරණ ගන්නවා. එතකොට ප්‍රඥාව මුල් කරගත්තොත් කට්ට තීරණ ගන්නවා. ඔය ඔය චරිත දෙක තමයි අපේ සමාජයේ අනන්තවත් ඉන්නේ. එතකොට අපිට මේක දැනගන්න පුළුවන් නම් මේ මේ ශ්‍රද්ධාව මුල් කරගෙන ගත්තොත් තීරණය සමාහල්ලාවට වරදින්න තියෙනවා. එතකොට ප්‍රඥාවටත් පොඩ්ඩක් ඉඩ දීලා අර කියන්නේ මොලේටයි හදවතටයි තැන දෙන්න කියලානේ. ඒ වගේ අපි මේ දෙක බැලන්ස් කරන්න පුළුවන් හොඳට සතිමත් වෙ ඉන්නවා නම් අපිට දැනගන්න පුළුවන් දැන් මං හැඟුම් බරව තමයි මේ තීරණේ ගන්නෙ. ඒ වගේම පරියංගෙදී එදිනදා ජීවිතේ තමයි ඔය පැහැදිලි කරේ මං හිතන්නේ තේරුණා ඇති කියලා. නදීප් මාතේ ගැන තවත්
විස්තර ගොඩක් වෙයි. ආ. ගොඩාක් වෙන්න සංඝාස තේරෙන දිගෝ. ඊකෙම දිගෝ. ධාර.
පැහැදිලි නෑ නදීප් මහත්තයා මොකද්ද? අපිට ඇහෙන්නේ නැහැ.
මට පැහැදිලි සංඝාස ගොඩක් තේරුණා. වෙන මම මුකුත් අහන්නේ නැහැ සංඝාස මොකද ඇහෙන්නේ සංඝාස
දැන්. හරි දැන් ඇහෙනවා දැන් ඇහෙනවා. හරි පැහැදිලි.
මම කිව්වේ ස්වාමීන් වහන්සේ මට පැහැදිලි වුණා හොඳට තේරුණායි කියලා.
ආ හා හා හරි හරි. මට තේරුණා ඒක.
ගොඩක් තින් ස්වාමීන් වහන්සේට. හරි හරි. විදිත මහත්මිය හෝ මහත්මිය අස ඔසවත්.
ස්වාමීන් වහන්සේ මේ දැන් බණහන වෙලාවට ඇස් දෙක පියාගෙන බණහන වෙලාවට නින්දෙන්නේ නැහැ. නමුත් මේ සමහර දවස්වලට මේ ඒ බණ ඇහෙන්නේ නිකන් නින්ද ගිහින් වගේ තමයි අන්තිමට නිකන් අවදි වෙනවා. හැබැයි නිදිමත ගැ තියෙන මේ තියෙන්නේ නිකන් ප්‍රබෝධමත් ගැ තියෙන ඇහුනෙත් නැහැ. දැන් ඊයේ මම අර ධම්මජීව හාමුදුරන්ගේ අද හොඳටම අහගන්නවා කියලා වාඩි වුණා හොඳට කෙලින් පුටුවක බණ ඉවර වෙනකොට. ඉතින් ඒ මට මොකද මුල් ටික හොඳට අහගෙන හිටියේ මට නිදි කියලා නැහැ. මම නිදි මත ගැටුනේ නැහැ. මොකද එහෙම එන්නේ කියලා දැනගන්න කැමති.
අපිට පැහැදි මේ මේ හඳේ මොකද්ද තාක්ෂණික දෝෂයක් තියෙනවා මේ මම හිතන්නේ අන්තර්ජාල පහසුකම් වෙන්නදී මට දැනුනේ ඇහිච්ච විදිහට මම සඳහන් කරන්නේ බණ එදී මේ වෙච්ච දේ මුලින් හොඳට බණ ඇහුණා සමහර ලාවට අන්තිමට වෙච්ච දෙයක් දන්නේ නැහැ ඉන්නේ කොහෙද මොකවත් දන්නේ නැහැ. එතකොට ඉතින් බණෙන් වෙන්න ඕන දේ වෙලා. ඇහෙනවද? ඇහෙනවද? ඔව් එහෙමයි සර්. ඔව් එතකොට අපිට ඊට පස්සේ නැවතත් බණ ඇහෙන්න ගන්නවා. ඉතින් අපි ඒ ගැන පශ්චාත්තාපයක් නැහැ. නැවත ආය නැවත බණට ඇහුම්කන් දෙන්න පුළුවන්. නමුත් අර අර ඇහිච්ච නැති ටිකේ අඩුවක් අපිට තේරෙන්නේ නැහැ ඇත්තටම. ඒක හැමෝටම වෙන දෙයක්. අපි පිරිත් කියද්දිත් අපිට කොහේ හිටියක් දන්නේ. ඊට පස්සේ ආයේ පිරිත් ටිකත් කියවෙලා බණත් අපිට ඇහිලා සමහරවිට අපිට ඊට පස්සේ තියෙන ටිකත් අපිට හොඳට තේරෙනවා. නමුත් මේ දේවල් අපි හිතන්නේ අපිට අපි අපිම ඉන්න ඕනේ අපිම කරන්න ඕනේ කියන එක. නමුත් සමහල්ලාවදී හිත ඒ යන්න ඕනේ විදිහට එයා ගමන් කරනවා. අපිට තියෙන්නේ සතිය ඉස්සර කරගෙන යද්දී මේ දේවල් අපිට පාලනකින් තොරව සියල්ල සිදු වෙනවයි කියන එක දැනගන්න පුළුවන් නම් ඒක බණෙන් වෙන්න ඕනේ දේ වෙලා ඉවරයි. බණෙවෙන්න ඕනේ දෙවිල අපි දැනගන්න ඕනේ අපිට මේක පාලනයක් නැහැ. අපි අපිට තියෙන්නේ අපේ හිතට අනුකම්පා කරන්න. නැත්නම් අපේ හිත පිට ගිය හිත ආය නැවතෙද්දි බොහෝම සාදරයෙන් පිළි අරගෙන ආය නැවත ස්ථාපනය කරපුවාම අර පියාගේ නිජ භූමියේදී පියාගේ නිජ භූමියට එනවනම් අපිට බයක් වෙන්න දෙයක් නැහැනේ. අපි ඒක අර අපි ඒක පශ්චාත්තාපයක් වෛරයක් තියෙනවා නම් ඉතින් ඇත්තටම ප්‍රශ්න තියෙනවා. නැත්නම් ඇත්තටම ප්‍රශ්න නැහැ. ඔක දැන් නිතරම දැනෙන දෙයක්. නමුත් මට නිකං අර එකක් මතක් වුණා නිකං අර තාත්තා කෙනෙක් කර කියන කතාවක්. මේ මේ ඇත්ත කතාවක් ඉතින් කුරුණෑගල පැත්තේ වෙච්ච සිද්ධියක්. මම සින්දුව නම් දන්නේ නැති මට මතක් වුණේ මේ ඒකෙදි ඔය දුවක් බලා ගන්නවා අම්මා කෙනෙක් නැතුව තාත්තා තනියම. ඉතින් ඒ දුප්පත් තාත්තා කෙනෙක්. ඉතින් මේ දුව ඊට පස්සේ පැනලා යනවා. පැනලා ගියාට පස්සේ මේ ඒ තාත්තා කියන කතාව පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ කියලා. චන්ද්‍රමණ්ඩලයේ සතපුණු පුංචි සවියක ලස්සනට කියන පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ කියලා. ඉතින් මේ තාත්තා අපිට කියන්න පුළුවන් නම් අපේ හිතට කොච්චර කඩප්පුලිගම ගියත් කමන්නේ පැනලා ගියත් කමන්නේ කියලා වෙච්ච වෙලාවකදී අපිට පාර මතක නම් ගිය පාර ගේ ළඟයි. ඒ වගේ අපි කොච්චර ওই වගේ නොදන්න තැනකට ගියත් අපි ඇඩ්‍රස් නැති වුණත් කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට ඒක තමයි දැනගන්න ඕනේ මේක අපේ මේ පාලනයෙන් තොරයි. නමුත් අපි ඒ වෙනකන් අපි ආපු ගමනක් තියෙනවා. අපි බණ අහගෙන හිටියා, අපි පරියන්ක හිටියා, කයේ හිටියා. ඒකෙන් ඉඳ අපිට බයක් නැහැ. නමුත් ඕක සාමාන්‍ය ජීවිතයේ වෙද්දී වෙන්නේ සීසොෆිනියා කියනවා, ඩිමෙන්ෂියා කියනවා, ඒ වගේ දෙයක්. දැන් අපිට බය වෙන්න දෙයක් නැහැ. මොකද ප්‍රතිපදාවත් තුලින් දිගට ආපු හින්දා අපිට පාර මතකයි. ඒකෙන් ඉඳ අපේ ගේ ළඟයි දුවේ. පැහැදිලි කරගන්න තව තියනවද?
හොඳයි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සර්.
තෙරුවන් සර්.
එතකොට මට අර ධර්ම ඒ පණිවිඩයේ අන්තිම ටික අහගන්න බැරි වෙච්ච එක
ඒක දුක් වෙන්න දෙයක් නැහැ.
ඒක
ඒක තමයි මම කියන්නේ පශ්චාත්තාපය කියලා. ඒක අපිට පුළුවන් රෙකෝඩ් වෙලා තියෙන එක නැවත අහන්න. අපි ඒ වෙලාවේදී අපිට අපි කන්ට්‍රෝල් කරගෙන ඉන්න අහගෙන බණ අහන්න පුළුවන්. බණත් මතක හිටි බණ තව කාට හරි කියන්නත් පුළුවන්. නමුත් බණෙන් වෙන්න ඕන දේ වෙලා නැහැ. ඉතින් වෙන්න ඕන දේ වුණාම අපිට ප්‍රශ්න මේක පාලනයකින් තොර අපිට කරගන්න විදියක් නැහැ. පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ.
මහත්තයන් ස්වාමීන් වහන්සේ අපගේ කාලය දැන් අවසන් බොහෝ වෙලාවට මම පත්මා මහත්මියගෙන් ඉල්ලා සිටිනවා වැඩසටහනේ නිමාව සුවන් කිරීමට ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
අවසරයි ස්වාමීන් වහන්ස. වහන්සේලායි ඉතාම සාර්ථක ධර්ම දේශනාවකින් පසුව අපේ ප්‍රශ්න විසඳලා දුන්නාට ඔබ වහන්සේලාට ඉතාමත් පින්.
ඔව් සිරුවන්.
අද අපේ පින් අනුමෝදනා කරන්නේ නාමන්ත තන්තිරිගේ මහතා. ඒ මහතාට ආරාධනා කරනවා පින් අනුමෝදනා කිරීමට.
අවසරයි ස්වාමීන් වහන්ස, මට වචනයක් පොඩි කතා කරන්න වන්න කියලා.
ලෙඩෙක්ද? නෑ නේද? මට නෑ ලෙඩෙක්. ආ නෑ. ආ හරි හරි. හා හා.
තේරුවන්
සරණ. තේරුවන් සරණ.
තේරුවන් සරණ ස්වාමීන් වහන්ස, පින් අනුමෝදනාට අවසරයි.
ඔව්.
අද දිනේ අද දින ආධුනික භවනා යෝගින්ගේ කමඨහන් පිරිසිදු කිරීමේ වැඩසටහනට නිස්සරණ වනින් ස්වභාවික වූ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට අපගේ පාද අභිවන්දනා පූර්වක නමස්කාරය වේවා. අද දේශනාව අනුව රස නීරස භව අනුවද සසර පුරුදු ක්‍රම අනුවද අප විසින් ගනු ලබන තෝරා ගැනීම අතරින් මේ සතර සතිපට්ඨාන ධර්මය වගේම සක්මන පරයන්ක යනාදී ධර්මයන් එම ප්‍රතිපදාව නිවන දෙසට අප රැගෙන යාම ගැන කළ දහම් දේශනාවටත් ඒ ආශ්‍රිතවම ඒ සමගම කමඨහන් සඳහාත් ඔබ වහන්සේලා ගෞරව කළා වූයේ මහෝපකාරයට ගෞරවපූර්වක ස්තුතිය හා නමස්කාර කුසල් දහම් පුණ්‍ය ධර්මයන් ඔබ වහන්සේලාට අනුමෝදන් වේවා. ඒකාන්තවම නිවන් අවබෝධයේ පිණිස මේ කුසල් දහම් පුණ්‍ය ධර්මයන් හේතු වේවා, උපකාර වේවා. සාදු සාදු සාදු. නිසරණ වනේ වැඩ වෙසමින් ශාසන ප්‍රතිපදාව යෙදෙන ගුණධම් පුරණ ලොකු ස්වාමීන් වහන්සේටත් සියලු ස්වාමීන් වහන්සේලාටත් ලෝකවාසී සියලු ස්වාමීන් වහන්සේලාටත් නිවන් අවබෝධ පිණිසම මේ කුසල් දහම් හේතු උපකාර වේවා. මේ වැඩසටහන ආරම්භ කිරීමටත් පවත්වාගෙන ඒමටත් අප කැප වූ සියලු දෙනාටත් දෙකබලා සතුටු වන සියලු දෙනාටත් සහභාගි වෙමින් බණ දහම් අසා කමඨහන් පිරිසිදු කරගනිමින් ඒ දහම් මාර්ගයේ දිනු කරගන්නා වූ සියලු දෙනාටත් මේ පුණ්‍ය ධර්මයන් කුසල් ධර්මයන් අනුමෝදන් වේවා. නිවන් අවබෝධයේ පිණිසම හේතු උපකාර වේවා. රැස් වූ පුණ්‍ය ධර්මයන් කුසල් ධර්මයන් බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයේ පටන් මේ දක්වා අප වෙත මේ ධර්මයේ ආරක්ෂිතව ගෙන ඒමට අප කැප වෙලා මහන්සි වූ ඒ සියලුම අතීත පිරිස් වලටද අනුමෝදන් වේවා. තවද මේ සියලු පුණ්‍ය ධර්මයන් දෙවියන්ටද නොපෙනෙන පිරිස් වලටද සියලු සත්වයන්ටද අනුමෝදන් වේවායි මෛත්‍රී සිතින් කරුණා පෙරදරිව ගාථා සජ්ජනා කර ගාථා සජ්ජායනා කර පුණ්‍ය අනුමෝදනාම කරමු. එතාවතාච අම්මේහි සම්හතම්.